ඒ පියන භාවයේ මදුරුත භාවයේ නැති මායාවේ ඒ වටා තියෙන සියලු දුක් ඇස වහලා තියෙන්නේ. ඒක දුක කියලා අපිට පේන්නේ යම් මායාවකින් වැළවුව. යම් කිසි කම්කරු පිරිසක් ගල් කඩනවා, අව්වේ කොන්ක්‍රීට් දානවා, ඕවාගේ වැඩක් කරනවා. ඔගේ බරපතලම වැඩ තමයි අව්වේ ඉඳගෙන ඔය කිමිද උස උස තාච්චි උස උස අනාන දානිය දාඩිය මුගුරු පෙරාගෙන බොහොම අමාරුවෙන් කරන්න ඕනේ වැඩ පිළිවිල. වේදායි මහන්සිය හුඟක් තියන කම්කරුව වුණාට සාමාන්‍ය කම්කරු සුවයක් නැහැ ඉතින්. හැබැයි ඔහොම වැඩක් ආපු දවසට අද කවුරු හරි ඉන්න කට්ටිය ඉන්න ඕනේ නැද? විශේෂයෙන් අපි කම්කරු පිරිස කියලා කිව්වොත් එහෙම. අනේ සර් බලන්නකො මගේ මේ අදක්කමයි ඔළුවේ කැක්කමයි මම බඩේ අමාරුවක් මේ නෝනාට හනීප නැහැ ධමයට හනීප නැහැ ඉදිරිය යන්න අදින මඩු දාන්න මම ආවි. දැන් ඕවා මම ඔක්කොම කියනවා. ආ කී දෙනෙක් ඉන්න නිමාර දාන්න බලනකොට 100ට ආපු කට්ටිය ඔක්කොම එකකින් මගරින්න හදනවා. දැන් අවති කර පිරිස බැලුවත් එහෙම මේකට 50ක් ඔන්න. දැන් ඉන්නේ කියන්න දෙයක් නැතිකමද අර මම ස්වාමියාගේ හිදරි දාන්න බැරිකමද ඉන්නකො ඉතින්. ඒක 10ක් විතර. අනිත් කට්ටිය ඔක්කොම යන්න නැහැ. යන කට්ටිය යන්න. ඉන්න කට්ටිය ඉන්න. අද පරිදි ගෙවනවා එකට 5 ගුණය. පැයකට ගෙවන ඕල් ටයිම් ප්‍රමාණය වගේ පැය 5ක මුදල් පැයට ගෙවනවාද එහෙමයි විදිය තියෙන විදිය. යනා යන්න. බලයම නම් හොඳයි සර්. අත ටික කැක්කුම තිබුණා මම වැඩි වෙයි කියලා දැනයි කිව්වේ. මම කැක්කුම ඒ පුළුවන් කරා. දැන් ඔක්කොම pore කරනවා 100 100න් ඔක්කොම කට්ටිය දැන් මෙතන ඉන්නේ. මොකද? එකට 5 ගුණය පරිදි. වැඩි ඉක්මනට ඉවර කරගත්තත් යන්නත් පුළුවන්. හැබැයි මුළු දවසේම ගන්න ඕල් ටයිම් දාලා. දැන් pore කරනවා ඉවරයක් නේ. දැන් ආවෙ නැද්ද? දැන් අත එහෙම වන වෙන්නේ නැද්ද? කොන්ක්‍රීට් ගාවිලා එහෙම. පරමහන්තිය දාඩිය මුළු පෙරින් නැද්ද? ඔක්කොම වෙනවා. දැන් කොහොම හරි pore කරපුවා නෑ නෑ. මේකට ගන්න ඕනේ මේ ඉස්සෙල්ලා ඉන්න කට්ටිය හිටියනේ. ඔයාට අසනීප වෙලා යන්න. හැබැයි ළමයා ගමර බලන්න ඕනේ ඒක යන්න යන්න. ඒකත් ඒක. කොහොම හරි ආව ඉන්න කට්ටිය වැඩි හරි අපිට නෑ. අරුණ වැඩේ වැරදුනා. දැන් බොහොම සන්තෝෂෙන් ඉනහවි යන්නේ අර වැඩි. දැන් හොන්දටම ගිනි ආවු. හරියම ගුරු පෙරෙනවා. ඉක්මනට කරගත්තොත් දවසේ ගානත් අපිට හම්බ වෙනවා. ඉක්මනට යන්න අපු. දැන් වැඩ කරන්නේ නැද්ද අපුරු? කොහර මහන්ති. අර සියලු දුක් මහන්ති ඔක්කොම වැහුවා. දවසක පඩියට 5 ගුණයක පරිමුද. මුදල මතක් වෙනකොට මහන්ති ඇරලා යනවා. අපුරුට ඇරක. දැන් හොඳට පැහැදිලි දෙයක් තමයි ආස්වාදයේ නිසා දුක වහන්න ඔයයක උපමා ගන්න ඕනේ. මෙන්න ලෝක සත්‍යය පංචකාම ආස්වාදයේ සීකරක. ඒ පංචකාම ආස්වාදයේ ගොඩනගන අවත කරනා දුක් වැඩ පිළිවෙල. ඒකේ දුක ගැන හිතන්නේ නැතුව වේද අමතක කරලා යටපත් කරගෙන වේද වෙවීමේ පසෙ යන. මෙන්න මේකට කියනවා පිරිහිඳකම්. යථාර්ථයේ දකින්න බැහැ. දැන් ඔක්කොම කරලා ඉවරලා වැඩේ අරගෙන ඉවරේලා. උඹලා හැමදාම අගාරිම මගරණේ උන් ටික තමයි අල්ලගත්තේ. අද පරිගෙවන්නේ අද ශ්‍රමදාට මේ වැඩ කරන් තිබුණා. පින් ඔය පින් සිද්ධ වෙනවා ඵලය අරගෙන. අද පරි නෑ. මේ වැඩේ කරේ ශ්‍රමදානි. කිව්වොත් එහෙම වාකිය. මරාගෙන මැරෙනවා යකෝ. අපි මෙච්චර අපිට මෙච්චර වැඩ තිබුණා අච්චර කරන් තියෙනවා මගේ අමාරු බැලුවේ නෑ මම මෙච්චර වැඩ කළා. දාඩිය මුගුරු පෙරාගෙන උදේ හැ නිකන් ගිනි යව් ඉඳ අපිට අපි මෙච්චර කළා කියලා. දැන් විශාල කම්කරු සපනකුත් වෙනවා. දැන් එතකොට හරි දුන්නා හිනා වෙලා යනවා. ආසාදී ලැබුණොත් ආදීනේ දරාගෙන ඉන්නවා සන්තෝෂයි. හැබැයි ප්‍රියභාවිතී ආසාදී හිඳ දැම්මම නම් එහෙම මතුවලා එනවා. ඒ සඳහා විඳපු සියලු දුක්ඛ. මෙන්න මෙයාගේ ලෝක සත්‍යය පංචකාම ආස්වාදී ප්‍රිය ස්වභාවයෙන් වහලා. මේ දුක වහලා තියෙන දුක පේන්නේ නැති වෙන්නේ. විඳිනවා නොපෙන්නේ. මෙන්න මේ විඳින දුක පේනකම් මේකේ යථාර්ථය දකින්නේ නැහැ. එපා වෙන්නේ. දුක හරියට දකින්න නම් ප්‍රියභාවයේ හිඳලා දකින්න ඕනේ. මොනවාද ප්‍රිය කරන්නේ? දුකට නෙමෙයි ප්‍රිය කරන්නේ. දුකට හේතුව තෘෂ්ණාව. යන් ලෝකේ පිය රූපං සාත රූපං ඉත්තේ සාතණ්හා උපජ්ජමානා උපජ්ජති එත නිවිසමානා නිවිස. ලෝකේ යම් ප්‍රිය ස්වභාවයක් ඇද්ද මధుර ස්වභාවයක් ඇද්ද මේ තෘෂ්ණාව එහි උපදිනවා එහි පවතිනවා. යන් තෘෂ්ණාව යම් තැනකද පවතින්නේ? තණ්හා ජායති සෝකෝ තණ්හා ජායති භයං. තණ්හාමි සෝකේදී හේතුනවා වයිද හේතුයි. එහෙනම් මේ පිය ස්වභාවයක් ඇතනම් මధుර ස්වභාවයක් ඇතනම් සියලු දුක් වහලා ඒක ඔබණංගලම අතු කරන්න හද. නะ ගුණා ඉතරා බඳ කරත් යන ගුණාගේ ඉතරාට බඳ තනකොළ මිටිය වාගේ. දිව දික් කර කර බෙල්ල දික් කර කර අදින තනකොළ මිටිය කන්න ගුණායි කරත් වෙයි ඉතරාට යන. තනකොළ මිටියේ ඒකලා ඉතරාට යනවා. කොච්චර ඇද්දා තනකොළ මිදියේ අහු වෙන්නේ නැහැ ගුණාර. මේ කරාතකාරයෝ කරන උපක්‍රමයක් හරකගේ ගමන ඉක්මන් කරා. පොඩි හිටි කෑල්ලක් අරගෙන දළු තනකොළ ටිකක් අරගෙන බැඳලා යකි. මූණේ ඉඳලා හිටන් ඉස්සරහට අඩියක් ඉතර එහාට එන්න අර බෝලියේ බඳින. දැන් ඉතින් ගුණාර මොකද කරන්නේ? බෙල්ල දික් කරනවා, දිව දික් කරනවා අදින්. තනකොළ මිදිය කන්න අදින්නේ. කරතේ ඇදින්නේ. තනකොළ විදිය අහුවෙන්නේ. ඔයිට අමතර දෙයක් නෙමෙයි සසර ගමන් කරන ගුණ. මේ දුක් කරතේ ඇදගෙන. පංචකාම ආස්වාදයේ නැවතිදී ඉස්සරහට පේනවා, දැන් හම්බිනවා, දැන් හම්බිනවා කියලා. අල්ලා ගන්න බලාපොරොත්තුෙන් ඇදලා යනවා අහුවෙච්ච පංචකාමයක්. ආයි බලාපොරොත්තුවක් තියෙනවා යලි යලි කටයුතු කරලා මහන්තිලා ආයි හැරයක් ගොඩ නගා ගන්න අවස්ථාව. ආයි තවස්තාවක් ගොඩ ගන්න උත්සාහ කරනවා වීර්ය කරනවා. අවස්ථාව ආවා ගියා මිසක් අල්ලා ගන්න බැරි වුණා. තෘප්තිය විරුණි. ආයිහෙරක් අවස්ථාවක් තියෙනවා. ඕම සසර ගමන හපා වෙනවා. ඔන්න ඔය ක්‍රමයෙන්. අර දුක අමතක වෙනවා. පංචකාම ආස්වාදය. පංචකාම ආස්වාදය ගිනි කියලා. පංචකාම ආස්වාදය අසාරයි කියලා. ලෝකෙට හැමදාම මරවුගුල් හැටියෙද. ධර්මානුකූලව එහි යථාර්ථය දැක්කුන්. ආස්වාදයේ බලාපොරොත්තු අත්හැරලා ගිය ගාම මෙබඳු ආස්වාදයක් හොයාගෙන අපි මෙච්චර දුපින්දන්නේ. අන්න එතෙක් නොදකපු දුක දකින්න. වැහිලා දිවිච්ච දුක මතුවෙලා හිටන් පිරිසිඳ දාර දුක දකින්නවා. අන්න දුක ආර්ය සත්‍ය. මේ ප්‍රියභාවයේ ඇලිලා ගැලිලා ඉඳින අරක දුකයි, මේක දුකයි, කන්න නැති එක දුකයි, මහරු වෙන එක දුකයි, හැරමිටිය යන්න වෙන එක දුකයි, ලෙඩ හැදෙන එක දුකයි කිව්වා. කිසිම දවසක දුක ආර්ය සත්‍ය දකින්නද? දුක ආර්ය සත්‍ය දකින්න නම් දුකට හේතු වෙන යම් තෘෂ්ණාවක් ඇද්ද? අන්නේ මුලාවෙන් ඉඳන් මේ දුක වහලා තියනකෑ දැකලා. ඒ තෘෂ්ණාවේ මායාකාරී ස්වභාවයේ යථාර්ථයෙන් දැක්කොත් ධර්මානුකූලයි. හරයක් නැති මේ තෘෂ්ණාව වැඩක් නැහැ කියලා තමයි නුවණක් එනවා. අන්න ඒක තමයි ආර්යයන්ට පහළ වෙන ප්‍රඥාව. ප්‍රඥාවට ගෝචර වෙන්නේ දුක දකින්නවා කියන එක නෙමෙයි ඉසෙල්ලා. මේ තෘෂ්ණාවෙන් හඹා යන ආස්වාද ගමන හරයක් නැහැ. ආස්වාදයේ හරයක් නැහැ. අන්න ඉදාර දකින්නවා දුක. දැකරපස්සේ හරයක් නැති එක පස්සේ යන්නේ මෙච්චර දුක් විඳනනම් අන්න මේ දුක පස්සේ යන වැඩක් නෙමෙයි මෙච්චර කල් කලේ මහා විනාශයක් නේද අපිට වෙලා තිබෙන්නේ යථාර්ථය දකින්න. අන්න දුක අවබෝධින් එතකොට දුකාරය සත්‍ය හම්බුනේ. ඉතින් අපිට අද භාවනාවක් කරන්න ගියත් අපි බලාපොරොත්තු වෙන්නේ ඒ தත්ත්වෙ නෙමෙයි. සුවයක ඉඳ බලාපොරොත්තු වෙනවා. සුවේ ලැබෙන ක්‍රමේ දන්නේ. සුවය පතාගෙන ඒකෙද හිත තියාගෙන දැන් උඩ යන්නේ. දැන් හොඳට සුවයක් දැනි. ඒක සුවය බලාගෙනයි භාවනාවට හිඳගන්නේ. දැන් ඒක හේතුඵලයක් බව දකින්නේ. ප්‍රතමක් කරගන්නවා බලාපොරොත්තු කරගන්න. ප්‍රථම ධානයේ ආස්වාදයේ කොහොමද දන්නේ බලන්න ඕනේ ඉඳලා කොයි විදිහට හම්බුනොත් බලන්න. පුරුන් හොදක් වාගේ වෙනවා කිව්වා. මූණ එළිය වැටෙනවා කිව්වා. හොඳ හොඳ සුව ඇති. හිත හිතා කොච්චර හරි ඉන්නවා. හේතු වල අනු ඵලෙ නෑ. ඒ කුමක හේතුවද? අවිද්‍යාව නිසා, තෘෂ්ණාව නිසා දුක්ගිනි 10යන්ට පත් කරලා. පංචකාමයන් නිසා හේවායේ ආස්වාදයන් දින බලාපොරොත්තුෙන් 10ට පත් කරලා අසහනකාරී කරලා තිබ්බ මනස. පංචකාමයන්ගෙන් නිදහස් කරගුවාම ලැබෙන ස්වභාවය හේතුඵලයේ තමයි අර කිව්ව සුව ස්වභාවය. සුවේ බලාගෙන සම්වාදින්න ගියාට ඒක හම්බ වෙන්නේ නැහැ. ආස්වාදයන්ගේ බැඳිලා තියෙන නිසා අසහනියටපත් වෙලා ඉන්නවා. මේ ආස්වාදිය වසාරා කියලා දැනගන්නකොට අසහනිය බිඳිනකොට ඒ අසහනිය විදීමේ හේතුවේ ඵලයේ තමයි අර ධ්‍යාන සුවේ. අසහනිය මිදිච්ච කෙනාට ධ්‍යාන සුවේ ලැබෙනවා මිස ධ්‍යානීය සුව හොයාගෙන උදේ ඉඳන් හැයටකන් ධ්‍යාන සම්වාදින්න ගියා ප්‍රථම ධ්‍යානෙට ඉඳ බෑ. අර තරම. ඒක දකින්න ඕන.
භාවනා කරනකොට එයාට වැරෙන ක්‍රමයක් ගැන පෙන්නා තියෙනවා. මුළු ශරීරයම සැහැල්ලු වෙලා විශාල සුවයක් දැනෙනවා, මනස නිරවුල් බව පේනවා කියලා තියෙනවා. ඒ වෙලාවරින් පෙන්නන්නේ විශාල සුවයක් දැනෙනවා නම් සුඛේටපත් වෙලා තියෙනවා. දීති මනස කායෝ පස්සද්දති, පස්සද්ද කායෝ සුඛන්දේති, සුඛිනෝ සමාධියේති. ප්‍රීතිමත් මනසට සැහැල්ලු ඇති වෙනවා. දහම් ප්‍රීතිය යුත්තේන මනස සැහැල්ලුවටපත් වෙනවා. සැහැල්ලුවටපත් වෙච්ච කය සුව දෙනවා, සුඛේ සමාධිය දෙනවා. පස්සද්දිය කියලා කියන්නේ සැහැල්ලුව. අන්නේ සැහැල්ලුව තමයි අර කයර සැහැල්ලුවක් දැනෙනවා කියන්නේ. ඒක ඇතුළේ තියෙන සුවයක් සමග නිරවුල් මානසිකත්වයක් ඇතිවෙනවා කියන්නේ සුඛින සමාධිය. ඒ සමාධියට පත් වෙනවා. ඒකාග්‍රතාවය. ඉතර සවිතක්ක සවිචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව කියන ධානාංග පහක තන පේනවා. ඒ කියන්නේ ප්‍රථම අධ්‍යයනය. ප්‍රථම අධ්‍යයනය ලැබුව බවට ලකුණු. ඉතින් ඒ තත්ත්වයට පත් වෙනාට පස්සේ අහන උග්‍ර වියලීමක් ආදී දැනනලු කැස්සක් වෙනලු එතකොට. ධාන කරනවා කියන වචනේදී ඔක තේරුම් අරගන්න ඕනේ. අපි අතින් ලෝභ දේශ මොහ සහගත සිටිවිලි ක්‍රියා වදන් මුල් කරගෙන හටගත්ත විෂ කොටසක් ඇඟේ ඉතිරි වෙනවා. ඒ වෙලාවේ චිත්තජ රූප කලුයි. ඒ කලු චිත්තජ රූප තමයි ඇඟේ තැන්පත් වෙලා තියෙන්නේ. ඒක ඉතා කාන්දාම් විශේෂයක් වෙන ශක්තියක් එකයි තැන්පත් වෙන්නේ ඉකිරණ. ඒකට අගැති වෙනවා කන බොන ආහාරයේ කින්නේ අපත්‍ය කරලා. වාපි සෙම් කියන අපත්‍ය කරපු කොටස් බවට පත් වෙනවා. ලෝභ දේශ මොහයන්ට අනුව. ඒතර ඒවා මේ ඇඟ ඇතුලේ තියෙනවා හැඟවිලා. ඇටයට විඳුළු ඇති තියෙනවා හදවතේ තියෙනවා වටේ මුළු හැමතැනම ගිහින් තියෙනවා. ධ්‍යාන කරනවා කියන්නේ ඔන්න ඔය කළු කිරණ නිසා හටගත විෂ දවණ එකයි. මේ ප්‍රථම අධ්‍යයනයේ පත් වෙනකොට වෙන්නේ මොකද්ද? ඒ ලැබෙන සුදු කිරණ වලින් අර කළු කිරණ දැවෙන්න පටන් ගන්නවා. ඒ කිරණ වලට සම්බන්ධ වෙලා තියෙන වාපිච්චියම විෂ කරපුවත් දැවෙන්න පටන් ගන්නවා ඒක. ඒවා දැවෙනකොට ශරීරයෙන් පිට කරන්න අවශ්‍යයි ජලය. අන්නේ ජලයේ ප්‍රමාණය ශරීරයෙන් උරා ගන්නවා ඒවා පුච්චලා දවල පිට කරන්න. ඒතකොට ශරීරයේ වතුර දිබහයි. ඒ කර්ම රෝගයක් නෙවෙයි. ඒකට වතුර එකක් ළඟ තියා ගන්න ඕනේ. වතුර එකක් බිව්වට සමාධිය කැඩෙන්නේ නැහැ. තමයි හෙල්ලුණාට සමාධිය ගල වෙනස් වෙන්නේ නැහැ. සමාධියට හේතුව ඉරියව් නිශ්චාර කිරීම නෙමෙයි. දහම් ප්‍රීති හට ගන්න වීතරාගී වීත දෝෂී වීත මොහි ගුණෙන් බුරේ උපනං වන දහම් අදහක. දහම් වාක්‍ය අසී කරලා සිද්ධ වෙන්නේ ඒකයි. වෙනායනා. ධාර්ය වල පිරගන්න වෙන විෂ වර්ග. පිට කරනවා ධාර්ය වලින් ආස්වාද ප්‍රසවාස වාතේ මල මුත්‍රා වලින්. එයන් පිට කරනවා. ඒ පිට ගියේ තමයි හත් වෙන පටන් ගන්නවා පුච්චනකොට. ඒක තමයි අකට රස්නේ දැනෙන්නේ. ඒක තමයි ධාර්ය වැක්කලා පිට වෙලා යන්නේ. එයා පිට වෙලා යනකම රති තියෙනවා. ඉතින් යෝගීන් විසින් මේ වෙලාවේදී වතුර එකක් ළඟ තියාගන්න. තියාගන්නේ මොකද ඇනේ තියෙන වතුර ප්‍රමාණය කොහෙන් ගියාද නේ ඇදලා යනවා අරව පිට කරන්න. එයාට වතුර බොන්න ඕනේ. ඉපاتے එනවා. මේ ඉන්නේ මුල් කාලේ විතරයි. ප්‍රබලව තියෙනකන් ඒවා එනවා. ප්‍රබලව තියෙච්ච හරි ගියාට පස්සේ විපාසය තඩු වෙනවා, රසනේ තඩු වෙනවා. ප්‍රමක්‍රමයෙන් සකස් වෙලා එනවා. ඉතින් ඒ අවස්ථාවේදී වතුර පානය කරන්න ඕනේ. ඉතින් ඒවා එනවා. ඒ කියන්නේ ඒ තීන මිද්දාදියක් ආපුහම ඒ කියන්නේ එතකොට ඒකේ හේතුව අපේ මනස මේ අනුකූල කරන්න බැරි තරමට මොනවා හරි ඇඟේ ලෝභ දේශ මොහයන්ගෙන් හටගත්ත විශේෂයෙන් මෝහාධික හේතුන්ගෙන් හටගත්ත සිටිවිලි ක්‍රියාවදන් නිසා නැගිච්ච පටල ඇඟේ තියෙනවා. ඒවා කුපිත වෙලා එනකොට හරියට දැන් අපි සුද්ධ වෙලා තියෙන ලිදක වතුර ඉහිඳ පටන් ගත්තොත් කැලැත් වෙනකොට බොර වෙනවා වගේ. ඒක පැහැදිලිලා තිබිලා. ආ භාවනාව මාධ්‍ය කර්මස්ථානයේ වඩනකොට ඇතුළ බොර කරනවා. අවිද පෑදිලා තියෙන නිදේ මල තියෙන නිද පෑදිලා තියෙනවා ඉස්සෙල්ලා. ඉහිඳ කලත් වෙනකොට බොර වෙනවා. අන්න ඒ වගේ දෙයක් වෙනවා භාවනා කරනකොට ඒක බොර කරගෙන තමයි ඇදලා ඉන්නේ ඇඟ ඇතුලේ. ඒ එනකොට මේ යම් කිසි ඇඟේ මේ මනස අක්‍රීය කරන්නේ. හේතු වෙන කොට තැන්පත් වෙලා තියෙනවා ගැළවිලා යනවා. ගැළවිච්ච ගාම ඉන්නේ මොකද ඇඟ හැමතැන විසිරලා ගියාම නිදි මත එනවා. ඒ වෙලාවට සක්මන් කරන්න ගන්නවා. සක්මනේ භාවනා කරනවා. ඉදමත් අඩු වුණාම ආයෙහෙයක් ඉඳ ගන්නවා. එහෙම ඉරියව් මාරු කරන්න ඕනේ. ඉදිමත් එනවා නම් ඉරියව් මාරු කරන්න ඕනේ. ඉතින් මේ ඇතරිනවා මේ කවුරු හරි බාධා කරන ඒවා. ඉතින් බාධා කරමිනේ නම් සංසාරගතව හරි තමන්ගේ දේව බාධා තමන් තේන එකයි තියෙන්නේ. ඉතින් ඒ වටේ ඉතින් ප්‍රතිකර්ම වශයෙන් නිහඬතාවයෙන් යුතුව ධර්ම ශ්‍රවණය කරන් ආදීයට මග සල්සන මේ තමන් කරගත්ත ඒ යහපත් කුසලේ අනන්ත සංසාරය වටා මේ දක්වා මගින් යම් කිසි බාහාරානුයෝගී ආර්ය මාර්ගය අනුගමනය කරන අයට එබඳු කටයුතු කරන අයට මගින් අඩුපාඩුවක් රදක් වෙලා තියෙනවා නම් ඒ අය කොහේ හිටියත් මොන උපතක මොන පවී හිටියත් ඒ අයට මේ පිට විහිදී පිහිටලා ඒ අයට සුඛිත උදිත වේවා මම මේ පාපාන්දකාරී නිදහස් වේවා කියලා සිහි කරන්න ඕනේ. ඒකලා පුණ්‍ය අනුමෝදනා කරන්න ඕනේ. එයා පුණ්‍ය අනුමෝදනා කරගෙන යනකොට අර අකුසලයේ ගෙවුන දවසට අපි දන්නේ නැහැ කොයිලේ ගෙවිද කියලා. ඒ ලෝතර බුදුරයන් වහන්සේලා විතරයි දන්නේ. නැත්නම් අපි දන්නවා දෙවෙනි බව. කවදා වේද කියන එක අපි දන්නේ නැහැ කර්ම ශක්තිය හැටියට. ජීවිත සාරේ ප්‍රශ්න ඉවරයි. මේ පටිච්ච සමුප්පාද ධර්මයේ තෝරා දෙන්නේ මේ විශාල ගැඹුරු ප්‍රශ්නයක් නිතරම කරන ප්‍රශ්නයක්. මේකකින් අහලා දරා ගන්න ඕනේ. අහලා නැවත නැවත ප්‍රශ්නයක් කෙරුවොත් මේක අරදරයක් මිසක් වෙන එකක් නැහැ. මොකද මේ පටිච්ච සමුප්පාද ගැන නිතර අවස්ථාවල මම විග්‍රහ කරලා තියෙනවා. මේ පටිච්ච සමුප්පාද කියන වචනේ තෝරා ගන්න ඕනේ ඉස්සෙල්ලා. නිරුක්තිය වලින් දකින්න ඕනේ. පද නිරුක්තිය වලින්. පටිච්ච සමුප්පාද කියන මේ වචන හතර එකතු වෙලා තමයි පටිච්ච සමුප්පාද කියන තනි වචනයක් හැදිලා තියෙන්නේ. පටි කියන්නේ බැඳීම. ඉච්ච කියන්නේ කැමැත්ත. කැමැත්තට බැඳුනොත් තමයි උපත. උපත ඊට සමානයි. තිරිසන් වැඩවලට කැමැත්තෙන් බැඳුනොත් ඊට සමාන උපතක් වශයෙන් තිරිසන් උපතක් ලැබෙනවා. කියන්නේ කෙටි කරලා කිව්වා. මනුෂ්‍ය ධර්මයේ කැමැත්තෙන් බැඳුනොත් ඊට සමානව මනුෂ්‍ය උපතක් ලැබෙනවා. දේව ධර්මයේ කැමැත්තෙන් බැඳුනොත් ඊට සමානව උපත දේව වෙනවා. බ්‍රහ්ම ධර්මයේ කැමැත්තෙන් බැඳුනොත් ඊට සමානව උපත බ්‍රහ්ම වෙනවා. ඔය එක ධර්මයකට කැමැත්තෙන් බැඳුනේ නැහනම් බුද්ධ වෙනවා. එදාට සතර ගම නවතින. බුදින දෙයක් නැහැ. කැමැත්තෙන් බැඳුනේ නැහැ. කැමැත්තෙන් බැඳෙන පැති ඔක්කොම ලෝකෙට. සතරපා ඔයට හේතු වෙන ඒවාට කැමැත්තෙන් බැඳුනොත් හේතුවර කැමැත්තෙන් බැඳුනොත් ඵලයට කොච්චර අකමැති වෙනවද බේරෙන්නද? මොකද හේතු රණුව ඵලයේ ලැබෙන එකයි ධර්ම. අපි කැමැත්ත රණුව නෙමෙයි. අපි කොච්චර කැමති උනත් දැන් අපි අපාය උපදින්න කැමති නැහැ. ඵලයට කැමති නැති නිසා උපදින්න නැත්නම් අද කවුරුවක් අපාය උපදින්නේ? බල්ලෙක් වෙන්න කවුරුවක් කැමති නැහැ. බල්ලෙක් වෙන්න කැමති නැති හේතුවෙන් බල්ලෙක් වෙන්න නැත්නම් එහෙනම් අද කොහේ බල්ලෙක් දකින්න හම්බෙන්නේ? ඌරෙක් වෙන්න හරකෙක් වෙන්න තිරිසනෙක් වෙන්න කැමති නැහැ. හරි ඉතින් ජාතියේ කැමති නැති වුණාම ලැබෙන්නේ නැත්නම් අද එකම සතෙක්ව දකින්න හම්බෙන්නේ? ඔය කවුරුවක් කැමති නැහැ ඌරෙක් වෙන්න බල්ලෙක් වෙන්න හරකෙක් වෙන්න නරියෙක් වෙන්න කවුරුවක් කැමති නැහැ. එකම සතෙක්වත් වෙන්න කැමති නැහැ. නමුත් කැමැත්තක් නැති වුණාට හේතුවර කැමති නම් ඵලයේ කැමති වුණත් අකමැති වුණත් ලබන්න වෙනවා. අපුලි ගැහුවෝ සද්දේට කැමති නැති වුණත් අත්පොල සන්නාදී පිට වෙනවා. මම අත්පොල සන්නාදීට කැමති නැහැ වත් අත්පොල සන්නාදී පිටේන්න ඉපා කිය අපුලි ගැහුවා පිට වෙනවා. මම අත්පොල සන්නාදීට හරි කැමති. මට අත්පොල සන්නාදී ඇසේවා කියලා අපුලි ගැහුවේ නැත්නම් නාදියක් අහන්නද? මොකද කාරණේ හේතුවට අනුකූල ඵලයක් ලැබෙනවා මිස ඒක ධර්ම නියාමයේ ඒක මිස අපේ කැමැත්ත රකමැත්ත නෝ ඵල ලැබෙන්නේ. අපි කැමති නා. අපි නුවණින් තේරුම් අරගෙන මේ බඳු ඵලයට මං කැමති නෑ. මේ ඵලය මට එපා නා. මේ ඵලය හට ගන්නන හේතුව මට එපා. මම ඒක කැමති නෑ. ඔන්නෝ ඉස්සෙල්ලා දකින්න. අය මුලදීම ගත්තා එකක්. තිරිසං වෙන්න කැමති නෑ. එයන් තිරිසං හේතුවර කැමති නැති වෙන්න ඕන. දැන් පරිච්ඡම පාදී කියන එක විග්‍රහ කරන්න ගියහම අපිට ඉතාලම පටු සීමාවකට සීමා කළා මේ කාලේ විග්‍රහ කරලා තියෙනවා. අතු ආචාර්යින් වහන්සේලාගේ විග්‍රහය. මේ මනුෂ්‍යයෙක් වෙලා උපදින හැටි ආදි වශයෙන් මේ භව තුනක් ගලපලා එහෙන් පෙර භවයක අවිජ්ජා සංකාර නිපදවන විඥාන රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව මේ භවයේ ගන්නවා. ජාති මතු භවයේ ජරා මරණ දාලා. ඔය ජාති පරිසම්පාදයේ විග්‍රහය තින් ධර්මානුකූල ගැළපෙලා නැහැ. යා මේකදී අපි පරිත්තහමපාදී කියන්නේ මොකද්ද කියන එක? ඒ මොහොතේ පරිත්තහමපාදී ක්‍රියාත්මක වෙනවා. ෑම මොහොතක් ගානේවත් පටිච්චසමුපාද ක්‍රියාවලිය තමයි සියලු දැනම සිද්ධ වෙන්නේ. පටිච්චසමුපාද ක්‍රියාවලිය නැවතුණා කියන්නේ සියලු ලෝකයේ සියලු සත්වයන්ගේ සියලු ද්‍රව්‍ය වස්තු වල ක්‍රියාකාරීත්වයම ඉවරයි කියන එක. එහෙනම් පටිච්චසමුපාදී නැවතිලා නැහැ. නැවතින්න බෑ. ඒ පටිච්චසමුපාදී නැවති ධර්ම නියමයේ ක්‍රියාත්මක වෙනකන් ලෝකයක් පේනවා. ලෝකයක් විද්‍යාමානයි. සත්පුද්දලේ විද්‍යාමානයි. ද්‍රව්‍ය වස්තු විද්‍යාමානයි. ඒ ද්‍රව්‍ය වස්තු විද්‍යාමාන අවිද්‍යාමාන කරන්න බෑ. පොදු සත්‍යයන්ගේම ප්‍රතිඵලයක් තමයි ද්‍රව්‍යවත්. පොදු වේ පහළ වෙන ද්‍රව්‍යවත්. දැන් පොදු සියලු සත්ව සංහතියම අවිද්‍යාව තුලින්ම දුරු කරපු දවසක් වුණොත් එදාට ලෝකයයි කියන එක දකින්න හම්බෙන්නේ නැහැ. ද්‍රව්‍යවත් ඉන්න හම්බෙන්නේ නැහැ. ඔකයි කරන්නේ. අපි අහලා තියෙන වචන තියෙනවා දැන් කටුක වචන කියලා වචනයක්. දැන් කටුක වචන කනට අමිලිදි. හිතිකම මෙයා මොකද කරන්නේ? කටුක වෙන පුද්ගලයා. ශනික කෝපයටපත් වෙලා කටුක අදහස් කටුක වචන කටුක ක්‍රියා මතු කරනවා. මූණ එකපාර කළු වෙලා යනවා. ආචාර්ය මූණ රතු කර ගන්න. සුදු මැලි කර ගන්න. එක එක විදිහට හැඩ වෙනස් කර ගන්න. ඒ කටුක දේවල් උස්සගෙන ජීවත් වෙන යම් කිත්කලයක ඉන්නවා නම් ඒ තිස්ත සමාජයක් අවංක වැඩක් කියලා පිළිගන්නේ නැහැ. ඒ සමාජය තුළ යාර සිද්ධ වෙනවා නැමිලා යන්නේ. අවංකව ලෝසගෙන ඉන්න බෑ. තිස්ස සමාජය තුළ ඒ කටුක අදහස් කියන කෙනාට. ඒ විදිහට ඉන්න බෑ. මේ කටු උස්සාගෙන එයා ජීවත් වුණා. කටු උස්සාගත්ත සංකාරයක් ලැබෙනවා. ඒතර යාගේ බලාපොරොත්තුව කටු උස්සා ගන්නම ඉදිරියට ඉන්න. අර මොනවා හරි කියන්නවත් මම දන්නවා ටිකක් කතා කරන්න හැටි. ආපු ආයෙ. අනාගතේ බලාපොරොත්තු තියාගෙන කටු උස්සා ගන්න. කටු උස්සා ගන්නේ වර්ගෙන කිහිලයි තමයි. කටු උස්සාගත්ත සංකාරයේ කටු උස්සාගත්ත විඥානි තමයි බලාපොරොත්තු. හිත තිබුණා. ආගන්තුක උපක්ලේශය නිසා කටුක බවට පත් කරගන්න. එතන විඥානයක් වුණා. මේ කටුක සංකාර නිසා කටුක විඥාන හටගත්තා. කටු උස්සාගත්ත සංකාර වලින් කටු උස්සාගත්ත විඥාන 15. ඊට පස්සේ එයා ඒකෙනම ගැළපෙනවා තමයි අහු කුමුළු වල හැමතැනම කේලම් අයක එකක් අරගෙන මොකද මට කිව්වේ මෙයා මොකද මට කියලා හොයන්නේ. අඩු අනු අඩු පාඩු හොයන්නේ අදපත්තු හොයන්නේ. ඒවා තමයි මේ විපදු බලාපොරොත්තු උස්සාගත්ත හිතේ බැහැගන්නේ කොච්චර ආයි. වෙන ධර්මයක් බහින්නේ. නේද? කටු උස්සාගත්ත නාම රූප තමයි ඒකේ බැහැලා තියෙන්නේ. ඒක එයාගේ ඇස කන දිව නාසය ශරීරය මන කියන මේ ඉන්ද්‍රිය හයට. ඉන්ද්‍රියන් වශයෙන් නිශ්චලව තියෙන්න දෙන්නේ නැහැ. මේවා කලබෝල කටු උස්සාගත වැඩවලටම ආයතන කරනවා. ඒකට ආයතන කරගන්න. ආයස්ථාන කියන්නේ එකතු කරන ස්ථාන කරගන්න. කටු උස්සන වැඩ පිළිලේ එකතු කර ගත්තොත් එයාට කටු උස්සාගත සලායතන මෙලෝඩියව පහළ වෙනවා. සලායතන යම් විදිහක්ද ඒවා ගැටීමේ ලබන ස්පර්ශයක් ඒ જાතියේ ස්පර්ශයක්. කටු උස්සාගත ස්පර්ශයක් එයාට පහළ වෙනවා. සලායතන පත්‍යය පස්වෝ කියන පසපත්‍ය වේදනා කියලා යම් වින්දනයක් විඳිනවා නම් කටුක දේවල් උස්සාගෙන ඇසුරු කිරීමේ වින්දනේ තමයි උට හම්බ වෙන්නේ. ඔය එක පිය කරන්නේ. ඔය අනුක කටුක විදිහට අනුක දොස් කියන්න එපා, අනුගේ වැඩ හොයන්න එපා, තමගේ වැඩ බලා ගන්න කියලාට කැමතිද? කැමැත්ත මොකද්ද? අන්න තණ්හා විච දෙන එතනයි. තණ්හි හාවුනේ එතන. කටු උස්සාගත්ත තණ්හි හාවුනහම කියනවා කටු උස්සාගත්ත තණ්හාවේ හාවු. හාවුනේ යම් තැනකද බැඳෙන්නේ එතන. උපාදානේ එතන. යම් කටු උස්සාගත්ත දෙන උපාදාන කර ගන්නවා මෙලොවේ. ඔහු ඒ බවට පත් වෙනවා. පිරිසම් බවට ආйти කටු උස්සාගත්ත බවට පත් වෙනවා. බාපච්චා ಜಾති කියලා මිනිස් කය අරගෙන කටු උස්සාගත්ත ಜಾතියේ ජීවත් වෙනවා. මෙලොවේ මැරෙනකොට උපාදානය වෙලා තිබුණේ ඒක නා උපාදාන පත්‍යා භව කියලා උප්පත්ති භවයේ නැගිලා උප්පත්ති ಜಾතිය වශයෙන් කටු උස්සාගත්ත ಜಾතියක් ලැබෙනවා. උන්ට කියනවා කටු උස්සා කටු උස්සා. අන්න කටුසු යාතිය උපදින සංකාරය. සංකාරයේද කැමති කටුසෙක් වෙන්නේ කැමති නැහැ. කටුසෙක් කියන කොච්චර කැමති නැත් වෙනත් සංකාරයේද කැමති නැහැ කටුසෙක් කියන හේතුවේ ඵලයේ. ඊට පස්සේ ඌ මොකද කරන්නේ? වෙලාවට හතු වෙනවා, වෙලාවට සුදු වැලි වෙනවා, වෙලාවට පාට වෙනස් කරනවා. අ ලස්සන තිබිච්ච මූණ පොඩ්ඩක් එනවා කුඹ ගන්න. කටුසු කරගන්න. ඒ කටු බැලලි වාගේ කටුසී වාගේ අපි ඔහොම කතාවට කියනවා. ගම කටුසේක සමහර අය ඉන්නවා සුදුසු දේ දන්නේ නැහැ නුසුදුසු දේ දන්නේ. එක එක පරීක්ෂණ වලට බහි. අය පරීක්ෂණේ මහා භයානකයි. ගවේෂණේ මහා භයානකයි. පරීක්ෂණේ දෙන ගවේෂණ. එතකොට නුසුදුසු තැන තමයි මේ ගවේෂණ කරන්නේ. නුසුදුසු තැන ගවේෂණය කරන්න පටන් ගන්නී ඇත්ත ඇති ආකාරයේ පේන්නේ නැති නිසා. මේ ලෝකේ තමට විරුද්ධ දේවල් හොයාගෙන තමාගේ දෘෂ්ටියෙන් මේවා සුදුසුයි මේවා නුසුදුසුයි කියලා නුසුදුසු දේ සුදුසු හැටියට නිගමනය කරගෙන අවිද්‍යාව නිගමනට බහැලා හිතෙන් කයෙන් වචනෙන් නුසුදුසු තැන ගවේෂණය කරමින් ජීවත් වෙනවා. ඒතර ගවේෂණය කරන්නේ නුසුදුසු ඒවා. ඒතර ඉබඳි වන්නා ජීවත් වෙන පුද්ගලයාට නුසුදුසු ගවේෂණයේ සංකාර වැඩි. එතන ඔහුගේ බලාපොරොත්තු ඊට අනුකූලව නැමි හිටිනවා. ඒවම කරා. සංකාරපත්‍ය විඥාන කියන සිද්ධාන්තය යටතේ නුසුදුසු ගවේෂණයේ විඥානීය වල පහළ වෙනවා. විඥානපත්‍ය නාම රූපං කියලා ඔහු ඒ නුසුදුසු තේවල්ම ගවේෂණයට මනස යොමු කරලා ඒවම ඇතුළත් කරගන්නවා. විඥානපත්‍ය නාම රූපං කියලා ඒ විඥානෙට ඒ જાති නාම රූප වැහැගන්නවා. නාම රූපපත්‍ය සලායතන කියන සිද්ධාන්තය යටතේ නුසුදුසු ගවේෂණයට ආකාරයට අනුකූලව ඇතකන දිවනාසී ශාරීරිය වන හැඩ ගැහිලා පිළිදෙනවා. නාම රූපත්‍ය සලායතන කියන සිද්ධාන්තය අනුව ඒක වෙනවා. එතකොට නුසුදුසු ගවේෂණිය යම් කෙනෙක් කරනකොට ඒ සලායතනයන්ගෙන් ඒ ස්පර්ශ ලැබෙනකොට ඒ කොහොමද වේදනා සාගතයි නේද සුභ වේදනා සාහිත්‍ය ඔක්‍රිය කරනවා දැන් ගවේෂ නුසුසුසු ගවේෂණය කරගෙන අපි හිතමු යම්කිසි විදිහක කෙනෙකුට පහර ගහන්න කෙනෙකුට හිදවන්න කෙනෙකුට වද විස දෙන්න මේවට යම් කෙනෙක් පාරම්පරාවදී තියෙන්නේ ලැහැත් විලා ඒ සඳහා සෝදා බල බල ඉන්න දැන් මේ නුසුසුසු ගවේෂණයක ඉදිලා ඉන්න ඒ ඕජාතිය වෘද්ධ වෙච්ච කෙනාට ඕක අතහැරලා ඉඳ බෑ එක හරි රහයි අනුන්ට ඇදපළු කියන්නේ හොයන එක ඔවට ගවේෂණය කර පරීක්ෂණ කර කර ඉන්නේක අරයාගේ හැටි කොහොමද මෙයාගේ හැටි කොහොමද අහගෙන අනිත් දරෙන් ගිහින් කිය කියා රස විඳින එක නුසුසුසු ගවේෂණ කොට කැමති ඒව තමයි නුසුසුසු ගවේෂණ ඒව තිරිසන් වැඩ දැන් ඒ සුසුසු ගවේෂණ නේද කොහොමද නුසුසුසු නෑ සුසුසු ගවේෂණ නෑ නුසුසුසු ගවේෂණ නෑ තොර ගන්න තමන්ට අවැඩ වෙනවා නම් අනුන්ට අවැඩ වෙනවා නම් තමන්ට ඒක දුචරිත නම් ඒ වගේ නොකටයුතු නම් ඒවා නුසුසුසු තමන්ටත් යහපතක් වෙනවා නම් අනුන්ටත් යහපතක් වෙනවා නම් දෙපසටම යහපතක් සුගතියක් අභිවෘද්ධියක් උදා වෙනවා නම් ඒවා සුසුසුයි සුසුසු සහ නුසුසුසු මෙතේ තෝරා ගන්න අන්න ඒක තෝරාගත්තා අපි දකිනවා මේවා සුසුසුයි මේවා නුසුසුසුයි ආර්ය දහම් දස් ආර්ය මාර්ගය අනුගමනය කරපු කෙනෙකුට විතරයි මේක හරියටම මේවා සුසුසුයි මේවා නුසුසුසුයි කියලා තේරෙන්නේ අනිත් ඒවා නුසුසුසු දේ සුසුසුයි කියලා තෝරා ගන්න ලෞකික නුවණක් තියෙන කෙනා දෙවලෝපදින බබලෝපදින මිනිසෝපදින හේතුණා සුසුසුයි කියලා තෝරා ගන්න ආර්යෝ ඒවා ඇතුළත අනිත්‍ය දුක ආත්තයි කියලා ඒවත් නුසුසුසුයි කියලා දකි. අන්න ඒකයි ආර්යයන්ගේ දැකීම වෙනස ඒකයි. අනාර්ය ගුණෝතුන්ගේ දැකීම තව පැත්තක්. ආර්ය ගුණෝතුන්ගේ දැකීමේ සුසුසුසු තෝරන්නේ කොහොමද? ආර්යෝ පිම්පව තෝරන්නේ යම් පිනක් නිවන්ට හේතු වෙනා නම් ඒක හොඳයි. සතර ගාමන්ට හේතු වෙන එකක් නම් ඒක සුච්චයි නිදිදයි. ඒක වැරද්දක් නෑ. අනාර්යයන්ගේ නිකෝ. හතර ගමනේ සුභතියන හේතු වෙනා නම් ඒවා හොඳයි. දුගතියේ හේතු වෙනා නම් හතර පායට හේතු වෙනා නම් ඒවා සුද්ධයි නීතියි. ඒ තමයි අනාර්යයන්ගේ නිකෝ. ආර්යයන්ගේ නිකමනේ කොහේ හරි උපදින්න නම් හේතු වෙන්නේ. ඒක අවිද්‍යාව සාගතයි තෘෂ්ණාව සාගතයි. ඒවා අනිත්‍යයි දුකයි අනත්තයි. ඉපදීම කෙලවර කරන පැත්තට හේතු කාරක වෙනවා. ඒවා සුසුසු. මේව සුසුසු නුසුසු දකින්නකොට. අර අනාර්ය ගුණවතුන් ඉන්නවා. ඒගොල්ලන්ගේම හතර පායට යන්නේ ඒකේ සුසුසු සුසුසු බලනවා. මුලාහාරතවන්නා වූ පුතර්ජනි. හතර පාය ගත වෙන දහම් සුසුසුයි කියලා තෝරා ගන්න. ඒක තමයි අර නුසුසුසු ගවේෂණයක් කියන්නේ Tamanta අවැඩ වෙන අනුන්ට අවැඩ වෙන හිත රිදෝන හිත පාරන නින්දා කෙරවෙන මඩ පාර ගහන කොයි જાති ඒවා. ඔව තමයි නුසුසුසු කියන්නේ. ආර්යොත් දකින්න අනාර්යොත් දකින්න හතර පාය උපදින්න හේතුයි. අන්න හතරපාත් ගතේන උපත්යේ සංකාරය තමයි විග්‍රහ වෙන්නේ. සුසුසු ගාවේ ඉන්නවා. ඒ වගේ ස්පර්ශ ලැබලා ඒ විඳනේ ලබන කෙනා. ඒ අනුව තණ්හාව එතන ඒතන එයා හා වෙනවා. කන්නේ හා වුණා. තණ්හාව වුණා. ආසන්නයේ බැදී හිටිනවා. මේ ධර්මයේ ආසන්නයේ බැදී. නුසුසු ගවියසනේ ආසන්නයේ බැදිච්ච කෙනා. වෙන දෙයක් ලොකු නෑ ඒකමයි ලොකු. ඒකමයි කරන්නේ. අනික දෙවෙනි. ඒක පළවෙනි. අන්න උපාදාන නිසා ඒ බවට පත් වෙනවා. මෙලොව ජීවත් වෙලා ඉන්නවා නුසුසුසු ගවේෂකේ පාරවත් වෙලා ඉන්නවා. දැන් ඔහුට මෙලොවදී જાතියක් හම්බ වෙනවා. නුසුසුසු ගවේෂකයාට හිමි යම් જાතියක් ඇද්ද? ඒ જાති නාමය ඔහුගේ මෙලොවදී වුණා. ඒක ඔහුම කරගත්ත දෙයක්. කවුරුවත් දුන්න එකක් නෙවෙයි. හේතුව වශයෙන් ඔහු විපන්දක් ඇති කිරීම නිසා ඔහුගේ උරුම වෙලා තියෙන ස්වභාවය නම් ඒ කාලෙද? ඒ අවස්ථාවට ඒකයි. එයාට කතා කරන්න පුළුවන් වෙන ගමකින්. ශීලවතී කියන්න පුළුවන් ගුණවතී කියන්න පුළුවන් පියදාස කියන්න පුළුවන් ඉතින් එක එක නම් වලින් කතා කරන්න පුළුවන් ජයසීන කියන්න පුළුවන් ගුණසීන කියන්න පුළුවන් නමකින් කතා කරන්න පුළුවන් ඒ තියාගත්තා අරක හේතු කල වශයෙන් උරුම වෙච්චා ඒ කවුරුවත් තිබ්බ එකක් නෙවෙයි ඒ හේතු වෙන උරුම වෙච්චා බුසුසු ගවේෂකෙක් එක්ක වෙලා ඉඳලා ඔහු ඒකේ මලොත් එහෙම ඒ අවස්ථාවල ඒක මතුවෙලා ආයි දෙන්නේ කර්ම භවයක් වශයෙන් නුසුසු ගවේෂක කර්ම භව පූර්ණේ කරගෙන ඉඳලා එකෙන් කර්ම වයේ උප්පත්ති භවයටම එනවා වර්ණාසන්න වල. ඊළඟ උප්පත්තියේ නුසුසු ගවේෂකයේ උප්පත්තිය. භවපත්‍ය ජාතිකය නුසුසු ගවේෂකයාගේ ජාතිය ලබන. ගෝ කියන වචනේ පිටානේ ගවේෂක. නුසුසු භාපේනානේ නුස්සා කියන වචනේ. එයා ජාතිය ගෝනුසු ජාතිය. උපදින්නේ ගෝනුසේ කියලා. ඊට පස්සේ Tamanta වෙනවා කටුව. උසල උසල ගහගෙන Tamange මොළේ තරහ ගියලා. උගේ විදිහෙන් උඹ බැරි. කුල සිද්ධ වෙන්නේ ඒකයි. අනුකූල ගති ලක්ෂණ ඇති, දරදනු ගති ලක්ෂණ ඇති, කළු ගති ලක්ෂණ ඇති, ඒ තනුකූල වන්නා විෂ ගති ලක්ෂණ ඇති, සත්ව ශරීරයක් ලබාගෙන ගෝනුසා කියන ජාතියට පත් වෙනවා. ගෝනුසෙක් වෙන්න එපා නා. ගෝනුසෙක් වෙන්න කැමති නැහැ. අනේ මන්නා ගෝනුසෙක් නොවේවා කියන හරියන්නේ නැහැ. නුසුසු ගවේෂණේ අත්තරින් නැති තාක් කල් ගෝනුසු බයි බේරිලා නැහැ මම. ඒක දකින්න. ගෝනුසු උපත්ිය කොයි මොහොතේ මට හිතන්නේ බැරිලා හරිය නුසුසු තැන්වල ගවේෂණය කරන වෙලාවක මලොත් එහෙම. නෝවා කතා කරන දැන යා ගෝනුසයාලා උපදී. උපත්ිය ගෝනුසු. ගෝනුසෙක් වෙන්න හරි ගෝනුසියා කියන කැමති නැහැ. ඔය නුසුසු ගවේෂණ වලට බහින්න. අන පරිත්‍යාගවාදී දහම් දැනගන්න. පව් කරාට තිරිසන් වෙනවා කියන අපිට තේරෙන්නේ නැහැ. හේතුඵල න්‍යාය විද්‍යානුකූලව විද්‍යාමාන වෙන්නේ. පරිත්‍යාගෝපාදී දිලක්ෂණ විද්‍යාව පෙන්නා දෙන්නේ. ඔකේ මිනිහෙක්ගේ ජීවිතයක් ගැන අතීත භවයයි මේ භවයයි මතු භවයයි සම්බන්ධ කරගෙන පෙන්නන එකක් නෙමෙයි. මේ එදිනෙදා ජීවිතයේදී බුද්ධලයා විසින් හැර ගහගන්න එකේ මතු හොගේ පැවැත්ම හැදෙන හැටි යෝගෙන් පෙන්නා. ඉච්ඡත්වයෙන් හෙවත් කැමැත්තෙන් බැලුනේ යම් කිසි දෙයක උපත ඊට සමානයි. මෙන්න මේක පෙන්නണ്ടයි පරිත්‍යාගෝපාදී. ඒ සත්‍යයේ පුද්ගලයේ කියන දෘෂ්ටියකින් අරගන්න මුලාව අත්හැරලා හේතුවේ ඵලයේ වශයෙන් දකින්නකොට මෙබඳු හේතුවක් ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵලය මෙන්න මේකයි. දැන් ඔබ දකින්න හේතුන් පටිච්ච සම්භූතං. හේතුවට කැමැත්තෙන් බැඳුනහම ඊට සමාන උපත සකස් වෙලා එනවා. හේතු බංගා නිරුද්ධ. හේතුව බංග නම් ඒ ඵලය නිරුද්ධයි. අයින් ගෝනුසෙක් වෙන්න එපා නම් කොච්චර පැතුවත් හරියන්නේ නැහැ. මම බලාර පස්සේ දන් දීපල්ලා මට දිව්‍ය ලෝක යන කියවට හරියන්නේ නැහැ. ගෝනුසෙක් වෙන්න තියෙන හේතුව නැති කරගන්න. ඔය අන්තරා භවයට ගිහිලත් ඉලක්කය මැරෙයි. චුත වෙනවා. ඉලක්කය මරණාසන්න මොහොතේ මිනිස්කය මැරෙනකොටම චුත වෙයි. චුත වෙන හැම අවස්ථාවකම අපේ මේ මස්ලියකය මැරෙන මොහොතේ වෙන්නේ නැහැ. මිනිස් ආයුෂ තියෙනවා. ඈත්ම ඒ පිටින් හැමදෙරින් මැරලා මනෝමය කයකින් මිනිස් කයකින් ජීවත් වෙනා චිත්තක රූපේ මේ ඉරුව හැටි මෙන්න මේකට කියනවා පරලෝ මෙලොවේ පරලෝට යනවා පරලෝවේ මෙලොවට එනවා කියලා බුදුරණන් හතේ දේශනා කරනවා. මේක දකින්නවා කියන නෝනැති මහාන බවුන මේක දකින්න මෙලොවේ පරලෝට සත්‍යයේ පරලෝවේ මෙලොවට එනවා මෙහෙම ක්‍රමයක් කියනවා. අනේ මෙලොවේ මෙලොවේ පරලෝට යනවා කියනකොට දෙවියෙකුණේක පරලෝට යාම නෙමෙයි. එහෙම ක්‍රමයක් තියෙනවා. මෙලොව පරලොව කියලා දකින්නේ. සත්‍යය මලාට පස්සේ ඉවර නැහැ. මස්ලේකයෙන් අහක් වුණාම පරලොව. ආයි මස්ලේකයට ආවොත් මෙලොව. මේ මෙලොව පරලොව දකින ක්‍රමය. ඥාන පුද්ගලය. අර මස්ලේකය එකපාර වෙනස් කරන්න බැරි නිසා. අනුපනු විකර කර ඉන්නවා. ඇලකුද කර කර ඉන්නවා. කවුරුත් විදිහට අන්ට විස පවන්න අන්ට විස දෙන්න බල බලා ඉන්නවා. හැබැයි චුත වෙන්නේ නැතුව මලොත් එහෙම අර පරලෝ අන්තරාපයික සත්‍යයට පත් වෙලා ඉඳලා. ගන්ධබ්බ කායිකේ හැටියට ඉඳලා. ඉතින් සූක්ෂම කය නිසා කිප්පීතනම පරිවර්තනය වෙන නිසා ක්‍රමක්‍රමයෙන් ගෝනුසය ගතියට පරිවර්තනය කරනවා මිනිස් කායයි ගෝනුසය කායයි දෙක එකට යනවා. දැන් අන්තරාපයයට ගියොත් එහෙම එහෙමගෙන මේ සැවැතියේදී ඉස්සෙල්ලා වෙනා රකුඩ බෝනුසු රකුඩක් තියෙනවා මිනිහා ගෑනේ. එහෙම අන්තරාභාවිකව දකින්න පුළුවන්. අධ්‍යක වෙනකොට අනු දෙක බෝනුසු අනු දෙකක් තියෙන මිනිහ ඇඟ තියෙන එකෙන් දකින්න. මේ හැදෙන හැටි. පරිවර්තනයේ විවි මෙහෙම දෙලා මිනිස් බෝනුස වාරි බෝනුසු හැදෙයි මිනිස් හැදෙයි දෙක වැඩි පාටක් හත්තේ. ඔබේ අතර මැදියොත් ඒක ඉන්නේ. කොහොම ඉඳලා හිටන් හරියට මරණාසන්න මොහොතේ එනකොට මේ සංකාරී ගිනාපිකෙන් හටගත්ත පවාගේ ශක්තිය කෙලවර වෙනකොට චුතිය ලැබල පරිසන්දිය ලැබෙනකොට ගන්ධබ්බ බෝනුසය කියලා සම්පූර්ණ බෝනුසක හැදී ගන්නවා. ඊට පස්සේ බෝනුසු ගන්ධබ්බය බෝනුසකේ පදට නිසි දෙනක් ඇතනම් උපදින්න මස්ලේ කායක ඇති උපදින්න ඊට සුසු අවස්ථාවෙ ගිහිලා නම් බෝනුසියගේ පදට යනවා. ඊළඟට ඉතින් එදරි පිළිහදල මස්ලේ කායක ඇති බෝනුසු මස්ලේ කායක ඇති පතේ කියලා ආයෙ යනවා මෙලොව. අන්තර භවය අන්තර භවය කියන එක නැත්තේ නෑ තියෙනවා. චුත වෙන මොහොතේම ප්‍රතිසන්දිය ලැබුණොත් යම් කෙනෙක් කෝටි ගානකට එතනට ඒකත් වෙනවා.
කර්මක්ෂය කර මරණයක් හෝ උභයක්ෂය මරණය කියන දෙකක් ආවොත් තමයි මරණාසන්න මොහොතේම චුතිය ලැබෙන පරිසන්දියක් ලබන්නේ. ඒ පරිසන්දිය ලැබුවොත් ඕපපාතික උපත්තියකින් අනුකූල පරිසන්දියක් ලබනවා. තමයි මේ පරිසන්දිය. මේ මිනිස් ලෝකයක් වෙන්නේ ලෝකයකට එන්න නම්. එයා අන්තරා භවගත වෙනවා. කියන්නේ පරිසන්දිය සූක්ෂම කායිකව ඒ தත්ත්වේ පවතිනවා. ඒවර යම් විදිහක ඕපපාතික උපත්තියක් වන දේව බ්‍රහ්මාදී උපත්තියක් නා. ඒක ප්‍රේත වෙනි අද්භවයේ උපත්තියක් නා. එදෙන්ටපත් වෙන ඕපපාතික ඒ ආකාර පූර්ණ ශරීරයකින් උපදිනවා. ඒකයි තියෙන්නේ වෙන. ඔබ නොබෙන්නේ නැත්ත. භව ක්‍රියාකාරීත්වයේ සිද්ධ වෙන්නේ ඔය විදිහේ. ඒ අන්තර්ග භවයේ අන්තර්ගත වෙලා අනුකූල වෙනකොට. අර සූක්ෂම කායිකව තමයි ඉන්නේ. ජාති කියනකොට මේ සතර මහා භූතයන්ගෙන් හැරගත්ත ඒ ජාති වලපත් වෙනකොට ඒ භව වල ජාති තියෙනවා. ලෝක සම්මත ජාති වශයෙන් ගන්න වස්ලීකාගේ උපදිනකොට කියනවා යලි උපන්නා කියලා. ඔය කර්ම ශක්තිය තුලින් මේ පොදු කර්ම ශක්තියේ විශ්වය සකස් කරලා තියෙනකොට ඒ විශ්වයේ සකස් වෙලා තියෙන ආකාරයට තමයි මේ උප්පත්ති ක්‍රමය හටගන්නේ. විශ්වයේ සකස් වෙලා තියෙන පහසු උප්පත්ති ක්‍රමය. ඒ පහසු උප්පත්ති ක්‍රමයේ මූලික කරන්නේ මේ ලෝකෙද මාත්‍රී කයක් ඇතුලේ. එහෙම උප්පත්ති ක්‍රමයේ මේ ලෝකේ පහළ වෙච්ච ක්‍රම තියෙනවා. අණ්ඩජ ජලාභිජ සංසේදජ ඕපපාතික කියලා. සත්‍යයක උපදින ක්‍රම හතරක්. ඕකෙන් ඉතිල්ලා මූලික සත්‍යෙ හිටියේ නැත්නම් ඕපපාතික උප්පත්තියක් මුල් කරගෙන මනෝමය කයකින් උපදිනවා. ඒ පිළිදෙන මේ ලෝකයේ ගන්ධයන් ඇතුළු කරගෙන අනුකූල ගන්ධයන්. යහපත්න සුගන්ධයක්, අයහපත්න දුර්ගන්ධයක් ඇති යමක්. ඒ වේ සියුම් දේවල් ආහාර කරන සූක්ෂම කය. කාලය ජීවත් වෙනකොට. ඒ කය ක්‍රමක්‍රමී ගණීභාවණී කිරීමේ ශක්තියක් ලැබෙනවා. ඊට පස්සේ බලනකොට කාලයක් අතරේ වාතයක් වගේ හිටපු එක. දැන් වලාකුළු කඳක් වගේ. විලාවට පේනවා විලාවට නොපෙනියා. තවදියා කල්යනකොට. වලාකුළු ස්වභාවය තිබුණාගේ විද්‍යාමාන කරගන්න පුළුවන් ශරීරයක් ඇතුව ආයි හිතෙන් අවිද්‍යාමාන කරන්න පුළුවන් කාලයක් එනවා. හිතලා අවිද්‍යාමාන කරගන්නත් පුළුවන්. ආයි හිතලා විද්‍යාමාන කරන එක ලෝකෙ භුක්ති විඳිනවා. ලෝක ආහාර භුක්ති විඳිනවා. එහෙම කාලයක් භුක්ති විඳින ගියා. හිතලා අවිද්‍යාමාන කරගන්න බැරි සිවුම් කායක් ලබනවා. නමුත් ඒක අද දින තරම් ගණීභාවන තුර මස්ලේ කායක මූලික කාය. ඒ ගණීභාවන කයින් තව තවත් ඒ මට්ටමට ගැලවෙන ආහාර භුක්ති විඳින භුක්ති විඳින ඒකයි ගණීභාවන ලා හිනා ආයතයක් ගණීභාවන කයකින් සත්‍යේ බවටපත් වෙනවා. මෙන්න මේක තමයි මූලික උපත්ති රටාව. ඒ උපත්ති රටාව බොහොම අමාරුවෙන් බිහි වෙන්නේ. එහෙම බිහි වෙලා ලෝකේ සකස් වුණාට පස්සේ ඒ සතුන්ගේ සංවාසයේදී පහසු ගැබක් හටගන්නවා. ඒ જાති සතෙකේ උපත්තිය. අන්න ඊට පස්සේ ඒ ගැබ සකස් වෙලා එනකොට මූලිකම කාලේ ඒ ගැබ සකස් වෙන්නේ ගැබ ඇතුලේ පූර්ණ සත්‍යය කියලා එක්කන්ද සහිත මෝරලා ඉන්න පුළුවන් ශක්තියක් නැති ගැබ. ඒක ඉන්න සුදු සත්‍යද හැදිලා නේ. ඒ වෙලාවට මොකද කරන්නේ? ඒ ගැබ ඇතුලේ කොටසක් හැදිලා. ආරක්ෂක සැකවරණ කටුවක් හැදිලා. ඒ මට්ටමින් බිහි වුණාට පස්සේ පැත්තක ඉඳන් ඒක ඇතුලේ තියෙන රස අරගත ඕජසේ මෝරලා. කටුව පිටගෙන එළියට එන හතෙක් හැදෙනවා. ඒකට කියනවා විතර වලින් හට ගන්නවා. තථා විතරේ දානවා විතරේ ඇතුලේ පස්සේ පැටිය හැදෙනවා. අවශ්‍ය රස පෝෂණය ඔක විතරේට ගැඹෙනවා. ගන්ධබ්බය විතරේ තංගලලා. ඒකතර යම් කිසි කල් තියෙනවා නම් සුදුසු වෙනවා. ඒබඳු ගැබක් හැදෙනවා පැටව වශයෙන්. ඒවත් එක එක ක්‍රම වලට එනවා. යම් කිසි විදිහකට අපිට අම්මිකේ වැඩක් නැහැ සාත්‍යකින් වැඩක් නැහැ. උපදීනකින් ඔලෝක හැදිනි අපි හැදුවාම කියන්නේ හද උපන් හින්දානේ හදන්න එපා ඒක යුතුකම ඒක කර යුතුමනි ඔය ආදී වශයෙන් මව ගුණ පිය ගුණ දරන්නේ නැති පුද්ගලයෝ ඉන්නේ මෙන්න මේ දරන්නේ නැති පුද්ගලයාට මවගෙන් පෝෂණය වෙන්න පියාගෙන් පෝෂණය වෙන්න හේතු නැතුව යන කර්ම විපාකවත් එයාට සිද්ධ වෙනවා මවගෙන් පියාගෙන් අවශ්‍ය කරන රස ධාතු අරගෙන පැත්තක ලාන්දෙල බිහිවෙච්ච දාපටන් තනියෙන් ජීවත් වෙන ජීවිතයක් හදාගන්න බිත්තරේ දාලා හදනාට පස්සේ අම්මේ කෙරේ කවරණක් නැහැ තාත්තේ කෙරේ කවරණක් නැහැ පිරිසන්න. ඒක මීලඟ ඒක ස්වභාවයෙන් මෝරලා පැටියලීට ආවට පස්සේ උපන් දාපටන් ඌ හොයාගෙන කන්නවා.
උට හැකවන්න දෙන්න අමාර. ඒවත් එක එක මට්ටමේ හැටියට තමයි මූලික අවස්ථාව හටගන්නේ. මව කෙනේ පිය කෙනේ පෝෂණය නොකරන අය ආවට ගියාට කන්න දෙන අය තියෙනවා. ඒ වගේම අපෝපස්ථාන කරමින් පෝෂණය කරන අය තියෙනවා. අපෝපස්ථාන කරමින් පෝෂණය කරන කෙනෙක් හිටියෝ. එයා උපන් කාලේ අපෝපස්ථාන ලබන්න හේතුකාරකයෙක් වෙලා බඩේ පිළිල එළියට ආවත් ඒ ටික ලබනවා. ඒ හේතුවෙන් උඹ අම්මා තාත්තගේ පෝෂණයෙ පුරි කාලයක් ගත්තා. එතකොට අඩුපාඩු පොලිය හොයලා බලලා කරු. බඩ ඇතුලේදීම පෝෂණය ලැබලා පැටියෙක් වෙලා එළියට එන්න හේතු ලබනවා. අවසෙදී හොයලා බලලා පෝෂණය කරන්නේ නැතුව එහෙම සියුම් දේවල් හොයන්නේ නැතුව ආවට ගියාට පෝෂණය කළොත් අර විදිහට ඇතුලේ තනියෙන් හැදිලා එළියට ආවට පස්සේ ආවට ගියාට ලබන පෝෂණයක් ලබාගෙන කුරුළු බඩව ආදී වශයෙන් ලොකු වෙන්න හේතු ලබනවා. මේ කර්ම යංගයේ ප්‍රභේදය සමයි. බිත්තරේකින් පැටියෙක් හැදිලා එනකොට ඔය ආකාරයෙන් ඉන්නේ. ඒක ක්‍රමෝල. ඉතින් අණ්ඩජ ජීවිතය කියන්නේ අණ්ඩජ උප්පත්තිය කියන්නේ ඒක. ඕපපාටි උප්පත්තියෙන් ඇවිදilla හිටන් ඉන්නේ කෙනාට අම්මේ සාර්ථක වශයෙන් වෙනවන. මේ ලෝකයේ විදියට පරිසරය තුළ සියුම් කායකින් ඉපදිලා එහෙම ගණී භාවනේ වෙලා එන ක්‍රමයක් ඒක. ජලාපිට කියලා කියන වචනේ පෙන්නනවා. ජලය හා සම්බන්ධව ඇවිදිල්ල ඒකෙන් බිහි වෙලා ඒකෙන් ජනිත වෙන්නේ ජලාගුණය. ජලාශ්‍රයයට එනවා. ඒකෙන් බිහි වෙනවා. ඒකෙන් ජනිත වෙනවා. ජලයට ඇවිත් බිහි වෙලා ජනිත වෙන නිසා ජලාගුණය කියනවා. ජලාශ්‍රිත ස්ථානය කරා ඇවිදලා තමයි පටන් ගන්න උත්පත්ති. ජලාගුණය උත්පත්ති කියන්නේ ඒකයි. දැන් ඔයගේ දෙකම සම්බන්ධ වෙනවා. එක්තරා කොටසක් අම්මේ කියන පෝෂණය කරන්නේ නැහැ තාත්තෙක් ඉන්නවා කියලා පෝෂණය කරන්නේ නැහැ ඔක ඇති විශේෂයකුත් නැහැ මම හොයන්නෙත් නැහැ බලන්නෙත් නැහැ කියලා හෙවියේ බැලිය යුතු තමන්ගේ යුතුකම ඉටු කරන්නේ නැතුව මේ විදිහට ඉන්න කොටසක් ඉන්නවා තව කෙනෙක් මව පිළිකුල් කරනවා පියා පිළිකුල් කරනවා ප්‍රතික්ෂේප කරනවා එහෙම කෙනාට නැවතත් මව පියන්ගෙන් කවුරුහරිණක් හැකවරණයක් ඇති පොතක් ලබන්න හිලිපු නැතුව යනවා ඒ වෙලාවට එයාට සිද්ධ වෙනවා ලෝකයේ අවශ්‍ය කරන රස ධාතුන් කොහේ යරි අවශ්‍ය විදිහට එකතු වෙලා හැදෙන තැනක ඒව ඇතුළු කරගෙන අම්මෙක් නැති තාත්තෙක් නැති ඒවෙන් ගොඩනැගි දෙකකින් උප්පත්තිය ගන්නවා. අන්න ඒක තමයි සංසේදජ උප්පත්ති. ඉතින් අණ්ඩජ ජලාපජ සංසේදජ ඕපාදී කියන හතර ආකාරයෙන් ලෝක සත්‍යය ඒ කර්ම බලවේගයන්ගේ හැටි හැටියට උපදිනවා. ඉපදිලා පරිසරය හැදෙනකොට හැදිච්ච පරිසරය තුළ ඊට අනුකූල ගන්ධබ්බයෝ ඒ පැතිවලට එනවා. දැන් ඕපපාදික උප්පත්තියෙන් හැදිලා වැඩිලා එන්න අවශ්‍ය කාලයක් තියෙනවා. ලෝකෙත් එහෙම කාලයක් හැදෙනවා පරිසරේ. ඒ කාලිකයි ඒ උප්පත්තිය. ඒ පරිසරේ වෙනස් වෙනොත් එහෙම අවශ්‍ය සමබිම නැති නිසා. තම අන්තරේ නැති නිසා. ඒ අනන්තරයට හැදලා ඉන්න විදිහක්. අනන්තරේ ගන්ධබ්බයල. සමනන්තරේ ලෝකෙ. ලෝකෙ සමනන්තරේ හෙවත් සමාන පරිසරේ සකස් වෙලා ආවොත් තමයි. ඊට අනුකූල අනන්තරයක් ඇති සත්‍යයාරය ඇදී සම්බන්ධිලා සත්‍යයක හැටියට කයක් ඇති සත්‍යයක හැටියට ජනිත වෙන්න ලැබෙනවා. ශරීරයක් ඇතුළ හෙඳේ. ඉතින් ඉබඳ වන්නා වූ සමානන්තය යම් යම් ආකාරයෙන් යෙදුනා. ඊට අනුකූල සත්‍ය තමයි ඒ දිනෙ ඇදී මතු වෙලා ඉන්නේ. ඔව්. ඔව්. ඉතින් ඒ දිනෙත් ඒ වගේ තමයි. දැන් යම් කිසි පුද්ගලෙ මෙරු කියන වචනේ පෙන්නා මේ මිහිරියාවේ රුවාගත්තා වූ බුද්ධයා තමයි මෙරුවාවේ මිහිරියාව උසගෙන ඉන්නේ කියලා. ලෝක ආස්වාදයේ ලෝක මිහිරියාවෙන් උඩඟු වෙලා ඉන්නවා නම් යම්කිසි බුද්ධලේ. ඒ බුද්ධලේ අනිකාය හොයා දෙන දේවල් අරගෙන අනිකාය වෙහෙසවල සකස් කරලා දෙනකම් බලා ඉන්නවා තමයි වෙහෙසින් නැතුව. අනුන්ගේ වෙහෙසීම අයාගෙන බලා ඉන්න නිසා කිනෝ වේ අයා බලා ඉන්න. වේ අයාගෙන ඉන්නේ කාරණා වේ යා කියන නමද? එයා අනු වෙහෙතිලා හදා දුන්නා මිහිරියා විද විද ඉන්න. මිහිරියා ලබන්න තියෙන ආස්වාදයෙන් උඩඟු වෙලා ඉන්නකොට අන්තර පරිවිත යනවා කියලා කියනකොට මෙන්න මෙහෙම දෙයක්. දැන් මනුස්සයෙක්ගේ මාස්ලේ කරන්නේ මේ මාස්ලේ කයින් ජීවත් වෙලා ඉන්න මොකද ඊට පස්සේ ඒ බුද්ධිලා මොළු දවසේ කටයුතු ටික සකස් කරගෙන තියෙනවා ඒ මේ මේ ලෝකයේ තිබෙන භෞතික පරිසරයේ අත්දැකීම් වලට අනුව එතන මේ භෞතික පරිසරයේ බලනය කරන්න භෞතික පරිසරයේ මේ ආස්වාද ලබන්න පරිහරණය කරන්න භෞතිකමය කයකින් මාස්ලේ හයිත කයකින් ආධාර උපකාරගත ක්‍රමයක් උහු ප්‍රගුණ කර ඉති. අපි ජීවත් වෙනනේ ලෝකාස්වාද විඳින්න හදායන් තියෙන මේ භෞතික ගණීවාන ලෝකයේ ආස්වාද විඳින්න. ඒකට අවශ්‍ය උපකරණයක් ගන්න මේ මස්ලේ කයත් අරගෙන. මේ මස්ලේ කයේ ආධාරින් ඒවා කරන්න පටන් ගත්තාම ඒ හුරු පුරුද්දේ උහු නවතින පිහිදෙනවා. දැන් මරණාසන්න මොහොතක් වෙනකොට උහු ඉතින් පුරුදු වෙලා තිබිච්ච හුරු පුරුද්ද මොකද්ද? එයාට අවශ්‍ය ආස්වාද මුක්තිය ලබා ගැනීමට ද්‍රව්‍ය වස්තුමය ගණීවාන ලෝකයේ ඒකිට ගැළපෙන ගණීවාන කයක් ඇතුළු කරලා ඒ ආස්තීන් ලබන ස්පර්ශය තුළින් සම්බන්ධය තුළින් ඒ ආස්වාදය ගන්න පුරුදු වෙනවා දැන් මේ පුරුද්දෙන් ඉඳන් මල මැරුණා මස්ලේ කය දැන් යට නැහැ හැබැයි දැන් ත්‍රිවිධ පුරුද්ද ක්‍රියාත්මක කරන්නයි උත්සාහ කරන්නේ නව ජීවිතේට හැය ගහලා නැහැ ඒ ජීවිතේ ක්‍රමයක් තියෙනවා ඒ ක්‍රමී දැන් ආගන්තුකයි අධ්‍යක්ෂින් නැහැ පෙර තිබුණ අධ්‍යක්ෂින් වැහිලා ගිහිනවා නව අධ්‍යක්ෂින් අලුත් වැඩ පිළිවෙල තිබුණ උරු මතුවලා ඉන්නවා මෙන්න මේ නිසා ඉතෙල්ලාම මැරිච්ච දවසේ පළවෙනි දවසේ ඒ පිළිවෙලේ පෙර තිබිච්ච වෘද්ධ තන එයාට අවශ්‍යතාවයක් හිතුණොත් එයාට දැනෙනකොට යකින් දෙයක් මනසට දැනෙනකොට ඒ කායද පිපාසියේ බරගින දැනෙනවා ඒකයි පොසිට අවශ්‍ය වෙනවා. හැබැයි ඒකයිද විපාකයේ සංසිද්ධවා ගන්න ජලයේ අපි දෙන ජලයේ නෙමෙයි. ඒකයිද විපාකයේ සංසිද්ධවා ගන්න ආහාරයේ අපි ගන්න ඝන ආහාරයේ නෙමෙයි. ඒ වුණාට බඩගින්නා කාපුවාම විපාකයක් ආපුවාම තිබිච්ච අද්දැකීම මේ ගණීවාන ජලයේ වොන්නයි ගණීවාන ආහාර ගන්නවා. ඒකට ගහන් තිබිච්ච උපක්‍රමී තද ස්වභාවය ඇති මතින් දෙයින් ඇටනහර ආදීන් හකස් වෙච්ච කය නැමිති උපකරණ. හැබැයි ඒකේ මනෝමයකයි දැන් තියෙනවා. ඔව් ඔව්. පළවෙනි දවසේ. එදා මොකද කරන්නේ? ඔහුගේ පෙර අත්දැකීම පරිදි පතර තිබා වුණාම විදහාතර මනෝමයකයෙන් දුවගෙන ගිහිල්ලා කලගිනියේ වතුර බියලා පුරුදුලා තිබෙනේ. විදහාර බලනවා කෝපය කරගෙන කලගිනියේ වතුර නමනවා. අල්ලනවා කෝපය අහු වෙනවා. ගණීවාන කෝපේ මස්ලේ අතින් ගත්තාමයි ගන්නද? ඊට පස්සේ දුවන අගිලාට කරපු වැඩේ බලන්න. හෝපයක් මුහුත් ගන්න බැහැ වතුර දිවා ඉන්න කලෙක දිනවල ළඟට අත දිලා වතුර පොන. කලෙක දිනා ළඟට දුරයි නම් බලනවා නමල වතුර පොන. කලෙක දිහා නන්නේ ඒක අහුවෙන්නේ. දැන් මොකද කරන්නේ? අඩේට බලනවා වතුර තියෙන් තෙල්ල දෙනවා වතුර දෝතින් ආරම්භ කරනවා. එතෙන්ට දුවලා බලපුවහම මේ මස්ලේ කයින් බීලා තියෙච්ච වෘතර ගිහිල්ලා ඇලකින් දොලකින් හරි ගමන්නේ නැති මෙන්න වාහන ජාලේ තියෙන් තෙල්ලකින් දෝත දාලා ගන්න බලනවා පොන. ඒ වතුර මේනවා ගන්න හදන්න අහුවෙන්නේ. දැන් මේ විදිහේ මෙයි ක්‍රියාකාරීත්වයෙන් අත්දැකීමක් ලබනවා. අර එදා කරපු එකක්වත් මට අද කරන්න බෑ. එයා කයින් කරපු ක්‍රියාකාරීත්වයෙන් ජීවිතේ පවත්වන්න. ඔහු මුළු දවසක් තුල කරපු සියලුම වැඩ පිළිවෙල දවස ගානේ එහාට දුවනවා මෙහාට දුවනවා කරනවා දඟලනවා ඒ ක්‍රමෙන් එක සංසිඳව ගන්න. මුළු දවසක් ගත වෙනකොට. පළවෙනි දවස. ඔහුගේ ක්‍රියාකාරීත්වයේ තමාගේ අවශ්‍යතාවය ගැනීමට පෙර කරපු ක්‍රියාකාරීත්වයෙන් පුළුවන් ද කියලා බලපුවා. පරික්ෂණය කරුණා. පරිගෙන් පෙන්නන. ඔන්නේ ක්‍රියාකාරී බව. ඒ ක්‍රියාකාරී බව බලන්න අත්දැකීමෙන් අත්දැකීමට. ඒ ක්‍රමෙන් බෑ, ඒ ක්‍රමෙන් බෑ කියලා තිබිච්ච ක්‍රියාකාරී මානසිකත්වයේ දීන වෙලාය. ක්‍රියාකාරීත්වයට කිව්වේ රවි කියලා. රවිගේ ස්වභාවයේ දීන වෙලා යන දවස තමයි රවි දින. එහෙනම් යාට හරිදින එයා මැරිච්ච දවස. යාට ඒකයින් කරන්න පුළුවා වැඩ කරන්න පුළුවන්ද කියලා බලනවා අධ්‍යක්ෂීම් අල්ලවනවා බෑ කියලා. බැරිදී කරන්න ආයි අගලන්නේ නැහැ. ඒකෙන් බෑනේ අධ්‍යක්ෂීමක් තියෙනවා. තව දෙයක් බලනවා. ඒකෙන් උඹ බෑ. ඒකෙන් දීන වුණා. දීන වුණා කියන්නේ ඒක ආයි දගලන්නේ නැහැ. ඒ අදයි දෙලලා යනවා. ඒ ඇදි හරියන්නේ නැහැ කියලා. නව අධ්‍යක්ෂීම් ලබනවා. මෙච්චර කල් මේ මස්ලේ කයින් කරපු පළවෙනි ක්‍රියාකාරීත්වය කරන්න බෑ කියලා දවසක් තුන අධ්‍යක්ෂීම් අල්ලනවා. උදේ ඉඳන් රැ වෙනකම් පෑ එළියෙනකම් ඔයත් ඇවිල්ලා පස්සේ ගිහිල්ලා ඔහු දන්න જાති ඔක්කොම බලනවා මොන ප්‍රමේකින් හරි ඔහුගේ කයින්
මේ ද්‍රව්‍ය වස්තුමය ලෝකේ පරිභෝග කරන්න පුළුවන් නේ මගේ මේ අවස්ථාව ඉටු කරගන්න. ඒක බැලුවහම ක්‍රියාකාරීත්වයෙන් දීලා ආදායම බවට පත් වෙනවා. ඒක මේ බෑ. අන්න පළවෙනි දවසේ දෙවිලා ගියා කවුරුවක් පින්දහම් කරලා දුනාලේ ගන්න පුළුවන් දවසක් නෙමෙයි ඔහුගේ වැඩේ කරගන්න ඉන්නවා පිස්සුවෙන් වගේ දකින දවස. ඉතින් මේ දවස තුල පින් දෙන්න ගිහලා මැරිච්ච දවසේ පින් දුනාට එයාට පින් ගන්න බෑ. දන් දුනාට දානි ඒවට සම්බන්ධ වෙන්න බෑ. එයා ඉන්නේ වෙන පැත්තක. එයා තාම ඒ ලෝකෙට හැරෙයි ඇහිලා. මෙන්න පළවෙනි දවසේ ගත වීමට ගෙනා කවි දීන වුණා. ක්‍රියාකාරීත්වයේ දීන වෙලාව. හැබැයි ඒ වුණාට ඔහුට අනේ මට කොහොමවත් ක්‍රමයක් නැහැ. ඉස්සර නම් මෙහෙම කෝපය කරලා වතුර බිව්වා. දැන් බෑ. මොකද මට මේ වුණේ? කල්පනාවට වහින. කල්පනා කරලා බලනකොට අත්දැකීම මතක් වෙනවා. කෝපය අල්ලන්න ගියා කෝපය අල්ලන්න බෑ. කලගිරිය නමන්න ගියා කලගිරිය නමා ගන්නත් බෑ. ඇලෙන් වතුර බොන්න ගියා දුලෙන් වතුර බොන්න ගියා ලිදේ වතුර බොන්න ගියා අද්දෝතර අහු වෙන්නේත් නැහැ. දැන් හිත හිතා කල්ගේ. දැන් මොකද වෙන්නේ? මට මොකද වෙන්නේ? ඔන්නෝ හිදවිල ඉදි හඳු. හඳුගේ උපවා කරන්නේ තමාගේ කැමැත්තනනුව හිතේ හිතවි. කැමැත්ත ඉදු කර ගැනීමට දඟලපු හිතවිලි මාලාව හිත හිතා. ඒකේ පරාජය වෙච්ච බව හිත හිතා. තව දවසක් ඒව. ඒ දවසේදී මොනවා හිතුවත් එහෙම වැඩක් නැහැ වෙච්ච දේ. වෙලා ඉවරයි. ආ තීරණයට වහිනවා හිතීමේ වැඩක් නැහැ. ලතයීමේ වැඩක් නැහැ. ආස්වාදී හොයලා වෙච්ච දේ ගැන හිත හිතා. ඉදීමේ වැඩක් නැහැ කියලා තීරණයට වහිනවා දෙවෙනි දවස්. හිතීම දීන වෙච්ච දවස තමයි හඳු දීන්නේ. දෙවෙනි දවසත් ඉවරයි. දැන් මේ පුදුලක ලොකු ප්‍රශ්නයක් අම්මතුනේ. මොකක් හරි ඉන්න ඉන්න බෑ. කොහොමද දැන් දවස් දෙකක් ගෙවුනේ. අර ආස්වාදී වද දෙනවා. වද දෙනකොට මෙයා තරංගෙට බහින්න මොනවා හරි කරලා උපක්‍රමයක් හොයන කොහොම හරි ජය ගන්න ඕනේ කොහොම හරි වතුර ටිකක් බොන්න ඕනේ මොකක් හරි කර ගන්න ඕනේ දැන් ඒකට හොයනවා කා දැන් මේ ක්‍රියාකාරීත්වයේ අධිපති පාඩ පෙන්න සංකේතයේ කුජේ ක්‍රියාකාරීත්වයෙන් හිත හිත දඟලනවා නමුත් තවම ක්‍රියාකාරීත්වයෙන් දඟලන්නේ මේ මස්ලේ කයි කරපු ක්‍රියාවෙන්ම ජය ගන්න බැලුවා ඒ රස බෑ ඒ කරන්නත් බෑ තරංග කරලා දඟලලා කරන්නත් බෑ පොරකාලා කරන්නත් බෑ මොන උත්සාහ ගතා කරන්නද ඒ තීරණේ තරගින් පහිනවා ඒ අදහස දින වෙලා අන තරකාරීත්වයේ දින වෙලා යනවා අර ක්‍රියාකාරී තත්ත්වයේ දින වෙලා යනවා කුජ දින වුණා ඒක තුමින් දව ඊට පස්සේ අර ආතය පොඩි එක ආවා දැන් ඉතින් ඊට පස්සේ උපදේශ හොයන්න ඕනේ අනික් කයකින් ආධාරපතක් පොඩි එකට වෙච්ච එක දැන් එයා දන්නවා මං හිටපු ලෝකේ ආකාරයෙන් දැන් බෑ දැන් මේ නව ලෝකයේද අවශ්‍ය ක්‍රමයක් තියෙනවා මම ඒක දන්නේ නැහැ ඒ ක්‍රමයේ කාගෙන් හරි ආගෙන ආධාර ලබාගෙන අනුගේ ආධාරයෙන් වැඩේ පටන් ගන්නවා අන්නේ ආධාරයෙන් මොකද කරන්න බලනකොට වටපිට බලනවා බෑගෑ පත් වෙනවා ගොඩියට ආවාගේ ඇයි ඒ ලෝකේ තවත් ඉන්නවා අපුරුදු වෙච්ච අය ආතලා මුත්තලා නැන්දලා මාමලා වැරිච්ච අය ඔක්කොම පරම්පරාවේ ඉන්නවා ඒගොල්ලෝ කතා කරනවා ඕක දාලා මෙහෙ හරි ඕක දාලා ඔහො ඔයන් බෑ කරන්න ඒකක්ව ගණන් ගන්න තමයි අර සමාධි ක්‍රියාකාරීත්වයේ කරලා බැලුවේ. බැරි දෙන අන්තිමට ඒගොල්ලන්ට දැනගා පොඩි එකා වගේ ඒගොල්ලන්ට උපදෙස් ගන්න. කොහොම වතුර පොඬ වෙයි? මේ තියෙන අපේ වතුර. දැන් ඒගොල්ලන්ගේ ලෝකේ මැයිච්ච වතුර තියෙනවා ඒගොල්ලන්ගේ පුණ්‍යතාවයට හරි ලබාගත බිංගවලින් ඒ හේතුවෙන් ලැබිච්ච හරි ඒකයින් පරිහරණය කරන්න පුළුවන් ඒ ලෝකෙට ගැලපෙන වතුරක් තියෙනවා. මෙන්න මේ වතුර බීම. ওই වතුර හැඳ වැරද. මේ අපිට හම්බ වෙච්ච වතුර. මේ අපිට හම්බ වෙච්ච කෑ. මෙන්න මේවා කාපන් කියලා පොඩි එකාට කනවා වගේ කන්න බොන්න දෙනවා. ඒ වගේ නහ. දැන් නව ජීවිතේ ඒවා කාලය ආවිලා පොඩි එකා වගේ ජීවත් වෙලා අත්දැකීමක් ලබනවා. දැන් ඉතින් මට වෙන පිහිටකුත් නැහැ. මේ ඉන්න කට්ටියම තමයි මට මාව රැක ගන්න ඉන්නේ. අන්න ඒකට ගහිනවා ඊට පස්සේ. දැන් ඒක එයාට මොකද වෙන්නේ? අන්න බුද දිනේ ගිවිලා කියා පොඩි කාගේ වගේ කාලය. ඊට පස්සේ ඊතර මේ මං ඉතරට මෙහෙම ඉන්නුනේ. පොඩි එකෙක් වගේ ඉඳලා හදින්නේ. ඒගොල්ලගේම කාලය. ඒගොල්ලෝ ජීවත් වෙන ක්‍රමය මොකක්ද දන්නේ? ඒගොල්ල මේ හොයාගත්තේ කොහොමද දන්නේ? ඒගොල්ලන්ට මේ අහමෙන්නේ කොහෙන්ද දන්නේ? ඉගෙන ගන්න ඕනේ. ඒව අහ ගන්නවා හොයනවා. ගුරු හරුපං ගන්නවා. ඒ ලෝකේ ඉන්න අය. මේ ලෝකේ ඉඳපු ගුරු හරුපං වලින් වැඩක් නැහැ කියලා දැනගන්න. මස්ලේ කයක් ඇතුළු හිටව කාලේ තිබිච්ච ගුරු හරුපං එකක්වත් මට වැඩක් නැහැ. ඒවා ඒ ලෝකේ. ඒවෙන් දැන් මට වැඩක් නැහැ. මේ ලෝකේ තිබිච්ච බලාපොරොත්තු දීන වෙලාවයි. ගුරු හරුපං දීන වෙලාව. අනේ ගුරු දීන. තව දිනයක් ගත වෙනවා. දැන් ඊට පස්සේ යා දකින්නවා මේ පැත්තේ අදහස් ඉවරයි. ඒ ලෝකයේ අදහස් වල බහලා ඒ දේවල් ඉගෙන ගෙන තියෙන්නේ. ඒ තුලින් ඔහු බහිනවා නිසරි නිගමනය. ඒකෙන් සතුටු වෙන්නේ. අන්න ඒ ලෝකේ තිබ아이න් සතුට වෙලා දැන් ඉතින් මේ ලෝකේ මට හොඳයි දැන් ඉතින් මගේ බලාපොරොත්තු හාන්න ක්‍රමයක් හම්බෙලා තියෙන කියලා ඒකෙන් සතුට වෙන්න කියන සිතුරු දෙන්නේ මේ ලෝකේ සතුට වෙච්ච ක්‍රමයක් තියෙනවා ඒකම දැන් අල්ලන්නේ දැන් ඒ ක්‍රමේ බෑ කියලා මේ ලෝකෙ ඉඳි බලාපොරොත්තු වෙච්ච ගන්න ක්‍රමී දීන වෙලා අනේ යාදයි මේ සිතුරු දීනේ කියලා දැන් ඊට පස්සේ මොකද කරන්නේ එයා ඒ ලෝකේ ජීවත් වෙනවා දැන් මතක් වෙනවා අනේ මම මේ ලෝකේ හිටියා මෙහෙම මට මෙහෙමයි හිටියා හමුදරුව හිටියා දැන් තමයි තමන්ගේ ජීවිතේ පෝෂණය කරගන්න ක්‍රමය අහුණාට පස්සේ තමයි ආයෙ මතක් එන්නේ ඉස්සෙල්ලා බාහිර හිදුක හැටි කරපු හැටි කියපු හැටි ඉරහණ බැවුව හැටි ගෙවල් දොරවල් හදපෙටි ඔක්කොම මතක් වෙවි එනවා අනේ මං ඒවට අයිතිවාසිකම් දීලා මට මෙච්චර සල්ලි තිබුණා ඒවා වහවල් දෙන තිබ්බා ඒවා එකක්වත් දැන් මට ගන්න විදිහක් නෑ මට වෙච්ච දේ ඒක මොන හිණියක්ද මට මේ වුනේ ඕක හිත හිතා ඉන්නවා මොනවා හිතුවත් වැඩක් නෑ ඒවා අයිති නෑනේ දැන් ඉතින් මම වෙන දෙයක් ඉන්නේ ඔන්න අදහසේ ඒ දුක් වේවි කියන දවසක් තියෙනවා ඒකට කියනවා සනිදී දැන් ඉතින් දුක් වේවි විතර වැඩක් නෑ ගියේදී අලුත් ජීවිතේ ආරම්භ කරලා නව ජීවනයක් පටන් ගන්න ඕනේ කියලා සනිදීන ඉවරෙච්චාට ආයෙහෙලක් ආරම්භ කරන හත් වෙනි දවස ආන් ඉදාට අදහස ආව දවසට මොකද කරන්නේ හත් වෙනි දවසේ දානියක් දීලා එයාට ආසෙ පින්නන මොකදද කරන්නේ දැන් බලාපොරොත්තු සම්පූර්ණයි හත් වෙනි දවසේ වෙනකොට නව ජීවිතේ අනිසාරම හිතෙන් තියෙනකොටම ඒකට ආසෙ පහදකම මෙහෙ ඉන්න අය සලසලා දෙනවා ක්‍රමයක් එතර මොකද එන්නේ ඒකට ගැළපෙන පසු විලා හිතන ඇවිලා ඉවරයි ආන් ඉදා දෙන විල ගත්තේ ආරි ශ්‍රාවකී කියන්නේ මෙහෙම අපි දන්නේ නැහැ කවුරු ආර්යද කවුරු අනාර්යද කියලා සමහරකට අනාර්යෝ ආර්ය කියලා හිතාගෙන ඉන්නවා ආර්යෝ ආර්ය බව දන්නේ නැතුවත් ඉන්නවා ආර්ය වෙලා ඉන්නවා ආවර්ජිනිය කරන ඥානෙ නොතිබුන නිසා එයා ආර්ය බව දන්නේ සමහර කෙනෙක් අනාර්යෙක් වෙලා ඉන්නවා මේ ලෝක පොත්පත් වලින් එක එකනාගේ කතා වලින් ඉගෙන ගත්තේ වරගෙන යා ආරිය කියලා හිතාගෙන ඉන්නවා. හවුද අනාරේ. නෑ යන්නේ මෙහෙමයි. දැන් උතනින් ගියාට පස්සේ දීනහත සියල්ලන්ටම නෑ. ওই දීනහත ගෙවෙන්නේ ওই අන්තරාවයෙට ගිය කට්ටියට. මේ කට්ටියට විපාකයක් වශයෙන් ඔබේ ඉන්නේ. මේ හත් දාසේ දානි දෙන පින අරගන්නේ ඒකේ හිටපු කට්ටිය. ඒගොල්ලන් පරදස් උපජීවිකේ නම කියලා. ඒකයි ඒක හම්බුනේ. ඊටපස්සේ අපිට ඒතර හේයාට දෙන දානියක් තියෙනවා. ඒක යාට ගන්න පුළුවන්. ඒ වෙනා ඒ පින ලබන්න පුළුවන් තැනක ඉන්නවා. එයාට අනුමෝදන් වෙන්න පුළුවන්. අනුමෝදන් වෙනවා එයා ඒකෙන් සුඛිත මොහිත වෙනවා. ඒක බුද්ධ දේශනාවේ පසුලිව ආචාර්ය වාදවල තියෙනවා. මරණාසන්න මොහොතේ චුති චිත්තයක් එනවා. ඒකලම පෙරපසු නොවි පටිසන්ධි චිත්තය පහළ වෙනවා. ඔව්. මේක හරි. එතන ඒ කියන කටයුත්ත අද පටලවාගෙන ඉන්න ඉතින් තමයි මේ අන්තරාභය කියන තෝරා ගන්න බැරි වෙලා ඉන්නේ. මරණාසන්න මොහොතදී කෙනෙක් යුත වුණොත් නෑ කොයි මොහොතක හරි මරණාසන්න මොහොත කියන්නේ මස්ලේකයි මරණ මොහොතම නෙමෙයි. ඒක එක අවස්ථාවක් පමණයි. තමයි අන්තරාභයේදී වැරෙන්න පුළුවන්. මෙලොවේදී මස්ලේකයි අතරලා යන්න පුළුවන්. මරණාසන්න මොහොත කියලා අපි ගණන් ගන්නේ මේ ගෙන අපි අම් අධ්‍යාපක ආයුධ කෙලවර වෙලා ඊළඟ අධ්‍යාපකයට යන්න අතරමැදි මොහොත අන්න ඒකයි මරණාසන්න අවස්ථාව කියන්නේ. මේ මරණාසන්න අවස්ථාව කියන එක පුද්ගලයන් පැතින මරණවලදී ආයුක්ක මරණ, කර්මක්ක මරණ, උභයක්ක මරණ, උපච්ඡේදක මරණ කියලා මරණ අවස්ථා හතරක් තියෙනවා. මේකේ ලෝක සම්මත මරණ අවස්ථා දෙකක් තමයි ආයුෂ විමුණහම සිද්ධ වෙන මරණ එක. ආයුෂ විරිලා කව ජීවත් වෙන්න කල් දිනා කයි නිරෝධ කයිදා උත්පල වෙලා නැහැ. නමුත් ගිනාපු කර්ම ශක්තිය බලේ ඉවරයි. මනුස්ස අධ්‍යාපන කලවන්න ගිනාපු ශක්ති විශේෂය ඉවරනවා. යාර කොච්චර කයි නිරෝගී දිනම් මේ රෝගේ ආයි මේ ජීවිතේ පවත්න්න බෑ. එදාට අපි හර්ධේ වස්තු අපි ඊළඟ හැරෙන්න ඕන. ඒ ආයු කාටවත් දෙන්න බෑ. ඒක අතින් උරුම මරණයක් ඒක. හිටි ගාම යකුත් ගිරා මැරිලා යනවා. බලන හර්ධේ වස්තු නැව කියලා. වෙජ හිතුව ගන්නත් බෑ. ඔන්න ඔය අවස්ථාවක. මෙන්න මෙබඳු ආයුෂ සේවී කර්ම සේවීමේ මරණයක් නෝ ඒකාන්තයෙන් යන මරණ අවස්ථාව වෙනවා මරණාසන්න කියන අවස්ථාව නේද චුති පරිසන්දි ලබා දෙන අවස්ථාව අන්න එතන තමයි ඔය කියන චිත්තක් අන්තිම චිත්ත වීති 14ක් චිත්තක් වෙන 18ක චිත්ත වීති ඇති වෙලා සිද්ධ වෙන ආකාරය විග්‍රහ වෙලා ඉන්නේ එහෙම නේද උභයක මරණ කියන්නේ මේ ශාරීරියේ දින වැහැරිලා කියලා මේකත් මැරෙන්න ඕන වෙන්නේ කියලා මොහොතේ ඇවිදින්න කර්ම ශක්තියක් ඉවරයි මෙහෙම වර්ණිකු කලාතුරකින් හරි එන්න පුළුවන් කෙනෙක්. එහෙම එකක් ආවොත් කියන උභයක්ක මරණය. ඔන්නේ කර්මක්ෂ මරණයයි උභයක්ක මරණයයි කියන වරණ දෙක. මේ මක්ලේකයි කියන කෙනෙක්ගේ අවසාන මොහොතේ ආවොත් එයාට චුත වෙලා පරිසන්ධියක් ලැබෙන අවස්ථාව එනවා. චුතියයි පරිසන්ධියයි ලැබෙන අවස්ථාව ලැබෙන ඔය විදියට. එතන චුත වෙලා පරිසන්ධිය ලැබෙන අවස්ථාවක් උණු මරණාසන්න චිත්ත වීතියේ චුත වෙන්නේ. මරණාසන්න චිත්ත වීතියේම 13 වෙනි චිත්තස්සේ චුතනා. 14 වෙනි චිත්තස්සේ පරිසන්න. දැන් 14 වෙනි චිත්තස්සේ චුත උණු. 15 වෙනි චිත්තස්සේ පරිසන්න. තව චිත්ත වීතියවත් ඉවර නෑ. පරිසන්ධිය ලබලා ඉවරයි. චිත්ත වීතිය ඉවරින් තව මේ චිත්තස්සන දෙක කාලෙ ගෙවෙන්න ඕන. චිත්ත වීතියේ උරුමවන්නා වූ අරමුණු මුල් කරගෙන භවාංග වශයෙන් ගියා චිත්තස්සන දෙක ගියාට පස්සේ චිත්ත වීතිය අවසන් වෙයි. ඒ චිත්ත වීතිය අවසන් වෙනකන් ඒ චිත්ත වීතියේ වස්තු විශේෂ වුණ හෘද රූපයක් ඇද්ද. ඒ හෘද රූපේමයි. යම් හෘද රූපයක් මුල් කරගෙන චිත්තස්සන 17ක් ආරම්භ කළා. ඒ චිත්තස්සන 17 යනතුරු තව හෘද රූපයක් හත්විගුණ හට ගන්න නැහැ. මේක චිත්ත නියමයක්. මේ 17 යන්න ඕනේ. මේ 17 යනකන් දෙවෙනි හෘද රූපයක් හත්විගුණ හට ගන්නවා කිව්වොත් ඒක ධර්මයට විරුද්ධයි. චිත්තස්සන 17ක චිත්ත වීතිය යම් මොහොතක ආරම්භ වුණා. ඒ ආරම්භ වීමේදී ඒකට ගෝචර වෙච්ච හෘද රූපයක් තියෙනවා. ඒ හෘද රූපය අසුර කරගෙන තමයි චිත්ත වීතිය පහළ වෙන්නේ. ඒ හෘද රූපය අවසාන වෙන්නේ. ඒ චිත්ත වීතිය අවසාන වෙන්නේ. චිත්ත වීතියේ මැදක් ගිහිලා ඉඳන් මැදදී චුත වෙලා වෙන හෘද රූපයක් හටගන්න තියෙන එක ගෙවිලා යන ක්‍රමයක් නේ. ඒක චිත්ත නියමයි. ඒතර අන්නේ හෘද රූපය අවසාන වෙනකම් රූපයලා දැන් කොහෙද ඉන්නේ? තව 50 දින ඉන්නේ. අවසාන චිත්ත රූපය හටගත්තේ මේ හෘද රූප මේ මස්ලේ කය අසුරු කරගෙන. මේ හදවත අසුරු කරගත්ත හිතකන. ඊ අසුරු කරගත්ත හෘද රූපය කියන දැන් මේ චිත්ත වීතිය අවසානයේ ගමන් කරා. චිත්ත වීතිය යනවා අතීත භවංග භවංග කරන භවංග උපච්ඡේද ඉතින් පංචද්වාර වජ්ජන ඉතින් චක්කු හරි සෝත හරි ආපු විඥානයක් කරන ගැලපෙන විඥානී සම්පරිච්ඡන සම්තිරණ වෝත්තමනක චිත්තස්සේ අට චිත්ත වීතියෙන් ගෙවුණා. නෑ නෑ හදිසි මරණ කියලා අපි හිතායි කියට අපේ ආය උපච්ඡේදක මරණ ඒ කිව්වේ. හදිසි මරණ බෝම්බයක් ගහලා තැන එක මැරලා කියවා ඇක්සිඩන්ට් එකක් වෙලා මැරෙනවා ඔක්කොම උපච්ඡේදක මරණ. උපච්ඡේදක මරණ සිද්ධ වුණාට අර මේ ජීවිත පැවැත්ම ගෙන යාට පස්සේ කර්ම ශක්තිය මෙවිලා ඉවර නෑ. ඉතින් අය ආපු විදිහ කරන්නේ බෝම්බයක් ගහලා මේකයි සුණු විසිරලා ගියා. වායුමය ස්වභාවයෙන් හටගන්න මනෝමයකයි බෝම්බෙන් විසින්න බෑ. ඒකයි පැත්තකට විසිරෙනවා. බෝම්බයක් ගහපුවා මම ඒ ඇර දැයි පිටි ගමන් විසිරුණා පැත්තකට වට විතර බැලුවා එහෙම ඔක්කොම නැගිට බලන ඔක්කොම විසිරෙලා මොකද මං අපිට උනේ ඒගොල්ලෝ කතා කරන යාළුවෙන් විදියට නේද යාළුවෝ දෙන්නේ කේ කියනද වැදෙනවා බෝම්බෙට ඇහිපිය ගහන මොහොතින් කෑ කෑ කෑරි කෑරි කරලා විසිරුණා හැබැයි ඒ දෙන්න ඇසුරකට මනෝමය කය විඳින්න බෝම්බේ ශක්තියන කම්පැනි දෙද බලපුවාම අමුත්ත ප්‍රම මොකද මේ කෝ අප අපේ ඇඟේ ඇවා අගර මොකද අර කයි කාරිය නෝ ඔව් ඒ බල උපජේතක මරණ ඇසිට වෙලා තියෙනවා අන්ත අර මනෝමය කය විඳින්නේ නැහැ බෝම්බෙන් හොම නෙමෙයි බලවල දෙනගේ අගදි කරන්නේ සැහැල්ලුනා වගේ දැන දෙනට දෙනත් පේන මොකද වුනේ කෝ අපි ආපු ආහන මොකද ආද කෝ ඇඟ අපි මොකද මේ වුනේ අර අරුණුතර පැත්තේ වැටි ඉන්නේ අර කෑලි මොනවද මේ ඇඟේ දිවිද කෑලි උන් මේවත් බලන මේවත් දකින්න මොකද අපි දුන්නේ දැන් කාර්ද කියන්නේ දුව පැන මේ බෝම්බ කරා නේද පැන දුව කියමු පැන දුව යන්තම් ඇති අපි බේරුණා නේද බං අරුණ අහු වෙලා දැන් උඹේ ඇඟ කො ඇත්තට වගේ ඇඟක් නැහැ මොකද ඒකට උනේ ඉතින් ඇඟ අහුනාද ඒක උන් දැන් නොදන්න ලෝකෙල මෙහෙම කතා වෙනවා හරි හරි අපිට උනේ ඒ අපි ඉන්නවා වැරලා නැහැ දැන් කොහොමද කරන්නේ අපි යන්න මෙතන ඉක්මන කරලා දැන් බලන්න උන්ට අමුතු එකක් නේද වෙනදාට ගීපේ ඉන්නේ ගෙදර යන්න කියලා අහනකොට ගේ තියෙන දෙනු කියනවා යන්න පුළුවන් පාත් වැඩ කියලා නෑ ඉක්මන් කරලා ගෙදර යමු බලන්න අපල ගෙදර මාත් යනවා කියලා දඩ ගාලා දුවනවා ගෙදර ඇයි මේ ගහන මොකද ඉතින් නෑ ගෙදර මනෝ එක ඇනේ දැන් ඉදා බලන්න මොකද මට මේ උනේ මම මෙහෙම ආන්න පටන් ගන්නවා හරි ගමන ක්‍රියා මම වස්ලේකයන් ක්‍රියාත්මක වෙච්ච හැටි ඒකේ විචාරි දැන් ඒක නැතුව මේ වෙන එකක් උනේ කොහොමද මම මේ කොහොමද සෙනෙකින් ගෙදරට ආවේ ඒක උනේ කොහොමද දැන් මෙයා මනසින් දැන් මහ තරගයකට වෙලා ඉන්නේ. අන්න මේ අනුපච්චේදක මරණ. තව එයා මේ චුත පරිසන්දි ලබා අවස්ථාවක් කියලා නැහැ එයා. එයාගේ මරණාසන්න මොකද කියන්නේ ඕක නෙමෙයි. ඒ කියන්නේ යම් අධ්‍යාවා දින කර්ම ශක්තිය අවසන් වෙලා ඊට පස්සේ ඊළඟ අධ්‍යායනයට අවශ්‍ය කරන පසුතලය හැදිලා මෙන්න මේ දෙක අතර පරිවර්තනයේ මධ්‍ය අවස්ථාවේ මධ්‍ය කේන්ද්‍රයේ තමයි. ඔය කියන අවසාන චිත්ත විදිය කියන්නේ වර්ණාසන චිත්ත විදිය කියන්නේ. ඒක අපි දන්නේ කොතෙන්ද සිද්ධ වෙනවා කියලා. ඒ වගේ වර්ණාසන චිත්ත විදිය හටගන්න දෙබල තමයි මේ මස්ලේකයෙන් ඉඳද්දි අතරමඟ කර්මයේ සෙවුනේ. එයාට මේ මස්ලේකය තියාගෙනම අර චුතිපටිසන්ධි අවස්ථාවේ චිත්ත විදිය පහළ වෙනවා. වර්ණාසන්න කය මහලු වෙලා අවසානෙලා. ගිනව කර්ම ශක්තියත් අවසානෙලා. ඒකයි මරණයේ අවසානයේදී එයාට ඇති වෙනවා අර කිසි චුතිපටිසන්ධි චිත්ත විදිය. එහෙම නැති අනි උපච්ඡේදක වරසා. මෙතකොට කර්මක්ෂේ මරණය ආයුක්ෂේ මරණය වුණොත් එයා යන්නේ තන්තරාවයි. පච්චේදක මරණයක් වුණොත් එයා වැටෙන්නේ තන්තරාවයි. ඒ දින චුතිපටිසන්ධි හදීලා සව කාලය කරනවා. එහෙදී ඒක. ඒක කියන්නේ බෑ. ඒ ලෝකේ ඉඳලා ඉතින් ඒ ලෝකේ අර කර්ම ශක්තිය ගෙවිච්ච කාලෙක හරි එහෙම නැත්නම් මේක චිත්ත දිරූපයක් දැන් තියෙන්නේ. හිත චිත්තයෙන් පරිවර්තන මොහොතින් මොහොත. මේ පරිවර්තන වෙන මොහොතේදී. අර මිනිස් සංකාරයෙන් හටගත්ත කෙනාට මිනිස් ස්වභාවයෙන් හටගත්තා වූ මනෝමයකය ඇති වුණා. එයාට මිනිස් සංකාරයේ ඉක්ම ගියා වූ දේව සංකාරයක් හෝ പ്രേත සංකාරයක් හෝ යක්ෂ සංකාරයක් හෝ වෙන බාහිර සංකාරයක් නැగిලා ආව නම් එහෙම විතරයි. ඒ සංකාරය නිසා ඉන්නව ශක්තිය බලවත් වෙච්ච ගම. අර සූක්ෂම කයේ පවත්තන ශක්තිය පවත්තන්න බැරි වෙනවා. අන්නේ යාර ඔබ දෙන්නේ අර ගිනාම කර්ම ශක්තිය විදගෙන නව කර්ම ශක්තිය පළ වෙනවා. අන්නේ දේ සිත පරිසන්ති යකන ඇති දෙයලා පරිසන්ති ලැබෙන අභගතිය තමයි. ඒ නිසා තමයි මරණාසන්න ඒ අර විදිහට ඉන්න කෙනාට පුණ්‍යානුමෝදනා කරන බලවත් වෙනක් දුන්නේ. ඒ චිත්ත ප්‍රහාදී නැගුණාම මේක දේවත්වයටපත් කරන තරම් බලවත් නා. ඒ මොහොතේදී ඇති වෙන චිත්ත ප්‍රහාදී අර මනුස්ස සංකාරයෙන් ගිරාම මනෝමය පවත්න්න බැරුව යනවා. එයා දන්නේ විශාල ප්‍රීතියක් හසුරක් මතුවෙනවා. අමුතු උද්දාමයක් මතුවෙනවා. චිත්ත ප්‍රහාදී සහිත කය අලංකාරයලා. හැඩගෙන පරිවර්තනයක් වුණා මොහොතේ. බලනකොට මාට මොකද වුනේ? කොහොමද යන්නේ කියන කතා ගන්න. මගේ චිත්තය හරි ප්‍රසාදයි. මගේ හරි ලස්සන වුණා. එයා මලාව පන්න කියලා දන්නේ නැහැ. එයා දන්නේ මම හැඩ වෙලා ප්‍රබෝධ වෙලා අමුතු අස්තරපත් වෙනවා. දැන් මට ඉන්න දෙනකුත් පේනවා. අර ආකාශයේ මේ පැත්තේ මහ විමානයක් පේන්නේ. හරි ලස්සනයි නේද? අර ඉන්නේ පිරිස. මං එනකම් බලා ඉන්න පිරිස. අර අඬ ගහන්නේ වට. එපා කියන්නේ මේ ඇවිදලා තින්නේ. එයා යන් කියලා යනවා ඉදිරියට. මම මරුණානේ හරි වැඩි මං දුක් විඳිනානේ. එහෙම එකක්වත් එතන මතක් වෙන්නේ. හැබැයි ඔතෙන් යන්නේ ඔර කිව්වොත්. ඔතනින් චුත වෙලා හිටන් දිව්‍ය ලෝකෙට යන්න කිව්වොත් එනවා. දෘෂ්ටිය දිනේ මැරෙන්න බෑ. ඔව් මරකලියන්නේ මේකේ මට මැරිලා හිට යන්නේ කියන්නේ. ඒ පිනේ මට ඇදියරක් නැහැ කියලා පැනලා දුන්නේ. චුත වෙන වට බෑ කියලා. ඒ චුත වෙන කතාව එයාට කියන්න ඕනේ නැහැ. ඔබ සුගතිගාමී වෙන්න ඔබට යහපතක් වෙන්න. මේ පිනේට සතුටු වෙන්න. එයාට එළිය ගමයි සතුටු නම් එයාට යහපත වෙන්න. හැබැයි චුතිපරිසන්දි වෙලා ඉවරයි එයා දන්නේ. හැබැයි ඔබ බෙදෙන චුත වෙලාගින් හදෙන්ට යන්න කිව්වොත් එහෙම හැබැයි. පුණ්‍යානුමෝදනා කරනකොට ඔය දුගතියේ මැරිලා ගිහිල්ලා සුගතිය උපදින කිව්වොත් එහෙම කැමති නෑ. ඉන්නකන් එයා දකින්නේ ඉන්නේ දුගතියේ කියලා. දැන් ඔබ කතා කිව්වොත් කතා කියේ කහන්න කැමති. ඒකට කැමති නෑ. අපෝ හරි ලස්සනයි කියන්නේ කියන්නේ මට. මගේ හැර කියන්නේ. ඒ කියන්නේ දැක්කහ වැඳිරි වාර දැන් පයින්නම පැත. තමගේ තමන්ට පේන්නේ අනුගේක තමයි හොයන්නේ. දැන් පුර පුර වයින්නම. අපි කැමති නෑනේ අපි කතා කියලා අහගන්න. කර්ම නියාමයේ ක්‍රියාත්මක වෙලා කර්ම නියාම චිත්ත නියාම ආදී ක්‍රියාත්මක වීමෙන් තමයි හරිය සිද්ධ වෙන්නේ. ඉතින් ඒකයි කාරණේ. මේ පටිච්ච සමුප්පාදේ ධර්මයේ කියන එක දකින්න ඕනේ ඔය විදිහටම ඔය හැම තැනකම පටිච්ච සමුප්පාද. අනේ චුත වෙලා පටිච්ච සමුපාදය හටගන්න තැනකදී සංඛාරපච්චයා විඥානං කියලා හටගන්න තැනක් තියෙනවා. ඒ සංඛාරපච්චයා විඥානං කියන එක එතන හටගන්නේ ඒ චිත්ත විචේ ජවන පහළ වුණා. ජවනයන්ගේ පස්වැනි ජවනිට එනකොට යාට පහල වෙනවා බලවත් සංඛාර. සංඛාර බලවත් වෙලා එනකොට. අන්න ඒ බුද්ධයා ඊළඟ චිත්ත උප්පත්තියක් ලැබීමේදී සංඛාර අවිද්‍යා තෘෂ්ණා සහිතන. අවිද්‍යා තෘෂ්ණා සාගතව පහල වුණ සංඛාරය යම් යම් ස්වභාවයක් අල්ලගත්තා නම් මනසින් අල්ලගෙන තිබුණා නම් ඒ ගතියට අනුකූලව සංඛාරපත්‍ය විඥාන කියලා එතෙන්දි ප්‍රතිසන්දි කරන විඥානයක් හට ගන්නවා. හැබැයි එතන ජවනි අර ජාතිත වීතියමයි. දැන් ජවන් පිළි යනවා. ජවන කියන්නේ Taman අරමුණු කරගත්ත මේ මම මෙසේ කලින් ඉති කියලා කරන්නේ පිටින් කයෙන් වදිනේ මතු කරද්ද ක්‍රියාවලිය. ඒ මානසික ක්‍රියාවලිය ඒ චිත්ත වීතිය අවසානකයි යද්දී. කර්ම ශක්තිය කායික පරිවර්තනයක් ඇති කරලා කර්ම ශක්තිය පරිවර්තනයක් ඇති කරලා මතු භවයට ගැලපෙන විදියට. අනිත් ගැලපෙන විදියට පරිසන්දිය ඇති කරන පරිසන්දි චිත්තක් තිනේදී කර්ම ශක්තිය කරන ඒ ටිකයි පරිසන්දි වෙන්නේ. ගෙනිච්ච චිත්ත වීතිය මරණාසන චිත්ත වීතියම. ඒක හෘද රූපිය මරණාසන්න චිත්ත වීතිය හරකට හෘද රූපිය. ඒක අවසාන වෙනකොට සුද්ධිලා කර්මශක්තිය හරකට නිර්මාණි තිබුණේ දේව ගතියන කෙනෙක් ඉතර ජවන පෙන්නේ නිර්මාණි දේවත්වයට පරිවර්තනය කළ කර්මශක්තිය හරියි ඒක අපි හිතෙන් කරන එකක් නෙමෙයි ඒක පුරුණ කර්මජයයි මේ අති දියුම් තැනක් ඔය ඔබ හැම දියුම විග්‍රහ කරන්න හරිය අමුරු දෙනවා ඉතින් එහෙම වෙලයි උපත්ති තව එකට යන්නේ ඉතින් අද කියන්නේ මොකද ඉතින් අතරක් නැහැ කියන එක ඇත්තනේ ජුතිය පරිසන්දිය අතර චිත්තක්ෂණයකවත් අතරක් නැහැ නේද? අතර චිත්තක්ෂණයක් වත්. අතරක් නැත්නම් මේ ජුතිය එක පරිසන්දිය කියන්නේ කියලා. ජුතිය ජුතිය හැටියට වෙන්නේ කොතෙන්ද නේද? පරිසන්දිය ආරම්භ කලේ කොතෙන්ද නේද? කොතනින්ද? අතරකින් නෙමෙයි. චිත්තක්ෂණ දෙකක් අතර අතරක් නැත්නම් දෙකම එකක් නේද? දැන් චිත්තක්ෂණ දෙකක් අතරින් අතරක් නැහැ කිව්වොත් නේද? අතරක් නැත්නම් චිත්තක්ෂණ දෙකක් අතර අතරක් නැත්නම් එකක් වෙන්න ඕනේ. දෙකක් අතර අතරක් තිබුණා නේද මේ එකයි මේ අනිකයි කියන්නේ. අතරක් නොතිබුණා නම් යම් තැනක වෙන්වීමක් නොතිබුණා නම් ඒක ඒ දෙකේම එකක් කියන්නේ ඒක. එහෙනම් චුති චිත්තය එකක් පටිසන්ධි චිත්තය එකක් කියලා වෙන් කළේ මොන අතරකින්? අතරක් නෙමෙයි. ඒ අතර කියන එක තේරුම් ගන්න බැරි කම නෙවෙයි තියෙන්නේ. මේ චුතියට අමතරව පටිසන් ඊළඟට ලැබෙන පටිසන්. හැබැයි අතර චිත්තක්ෂණයකවත් වැඩි කාල ප්‍රදේශයක්. සම්මත කරන්න පුළුවන්. අමතර නාම රූප ධර්මයක එකක්. ඒකින් ලබා දෙන සත්‍විය අනික බිහි කරනවා. බිහි කරන සත්‍විය කර්ම සත්‍විය. අපි අහුවත් ඒක මොනවද? ඒක ධර්ම වලටයි. ධර්මතාවයටයි. ඒ ධර්මතාවයේ කර්ම ශක්තිය දනම ක්‍රියාත්මක කළා තමයි ඊළඟ එක නිස්පාදනය කරන්නේ. මේක වෙනයි මේක වෙනයි. නමුත් ඒ අතර තව චිත්තක්ෂණයක් රූපක්ෂණයක් අමතර නිපදවන්නේ නැති එකයි මේ අතර දුර්ගලත්වයක් නිපදවන්නේ නැහැ කියන්නේ. අතරක් නැහැ කියන එක නෙමෙයි. අතර තව රූප සම්පින්දනයක් තියන්නේ. දැන් පළවෙනි ගහ තියෙනවා. ගහෙන් බීජයක් ගන්නවා. බීජය හිටපහ දෙවෙනි ගහ හැදෙනවා. දැන් පළවෙනි ගහයි දෙවෙනි ගහයි අතර තියෙන අතර මොකද්ද? ගහක ක්‍රියාකාරීත්වෙනි බීජේ ක්‍රියාකාරී. ගොයන් ගහ අර ගන්නවා ගොයන් ගහේ වී ඇටි ගන්නවා වී ඇටින් නැත්නම් ගොයන් ගහ ගන්නවා. ඉස්සරහ තිබිච්ච ගොයන් ගහ තිබුණා දැන් තියෙන ගොයන් ගහ තියෙනවා. දැන් අර ගොයන් ගහයි මේ ගොයන් ගහයි අතර අතර හැදුනේ මොකෙන්ද? ගහකින් නෙමෙයි. බීජේ. අනේ බීජේ ශක්තිය ගහක් නෙමෙයි. ගහ බීජේ නෙමෙයි. ගහ දෙක අතර සම්බන්ධය දෙන්නේ බීජේ. අනේ අතරක් අතරක ගහක ඔය අතර නැහැ. අනේ ඒ වගේ තමයි අතරක් නැහැ කියන ගර්ථය. ආයි ගහ කියන රූපය හටගන්නේ නැහැ. ඒ වගේ සත්‍යය කියන දෙයක මෙතන සත්‍යය එතන බල්ලා. ওই දෙක උණු. මෙතන මිනිස්සයා එතන බල්ලා. අතර නරිය කියලා හටගත් එකක් නැහැ. අන්න ඒකයි කියන්නේ. බල්ලා මිනිස්සයා බල්ලා වෙන මේ අතර තුන. තව හතෙක් නේ. පෙන්නන්න. නචසෝ නච අඤ්ඤෝ කියන එකේ අර්ථය ඊට වඩා තවත් වෙනස් එකක්. යම් කිසි කෙනෙක් ඔතන පෙන්නන්න. මම කියලා ගන්නවා නම් අන්‍යා කියලා ගන්නවා නම් ඒ දෙකම දෘෂ්ටි. ඒක දෘෂ්ටි වෙන්නද කිව්ව කතාව. නජසෝ නචාඤ්ඤෝ කියන එක මමත් නෙමෙයි වෙන කෙනෙකුත් නෙමෙයි කියලා හදාගත්ත එක නෙ තියෙන්නේ. මම කියලා කෙනෙක් නැහැ වෙන කෙනෙක් කියලා කෙනෙක් නැහැ කියන එක නෙමෙයි එතන වෙන්නන්නේ. දැන් අතන නජසෝ මමයි ගන්න එකක් නැහැ වටිනා දෙයක් නැහැ. නචාඤ්ඤෝ අන්‍යයි ගන්න වටිනා දෙයක් නැහැ. හරයක් නිති අර්ථය වෙන්නද අයෝක තියෙන්නේ. මමත් නෙමෙයි අන්නේකුත් නෙමෙයි කියලා කියන වචනයක් අරගෙන ඒ විදිහ අදහසකින් නෙමෙයි උතර ගත. ඒ පින්නේ මොකද? ලෝකයා ආත්ම දෘෂ්ටියේ තියෙන ලෝකයා මම කියලා ගන්නවා අනුන් කියලා ගන්නවා. මම කියලා ගන්නවා මගේ දේවල් කියලා ගන්නවා. ඉතින් මම කියලා ගන්න ගන්න දේකුත් නැහැ මගේ කියලා අල්ල ගන්න දේකුත් නැහැ කියන එකයි නැත්සෝ නැත්ඤ්ඤෝ කියන එකේ තේරුම. අන්න ඒකයි කියන්නේ. මෙතන හෝ එතන හෝ කොතන හෝ අල්ල ගන්න දෙයක් නැහැ. ඒකයි එතන වෙන්නේ. නැව හේතුඵල පරම්පරාවක සම්බන්ධතාවය දිගටම තියෙනවා. ඉතින් ඒකයි එතන වෙන්නේ. පින්කලේ කවුද හතුනම මමත් නෙමෙයි අනික කෙනෙකුත් නෙමෙයි කියලා කියන්න ගියහම අපිට ප්‍රශ්නයක් එනවා. ඉතින් මමත් මං පින්කලෙත් නැහැ අනුන් පින්කලෙත් නැහැ නම් ඔබ විඳින්නේ කායි මොනවද? දැන් ඔතන ලෞකිකත්වයේ තියෙන ප්‍රශ්නයක් ඕනේ. මම කලේ නැහැ මට විභාග තියෙනවද? අනුන් නැහැ අනුන් තත් විභාග තියෙනවා. එහෙනම් මමයි අනුන් කියන දෙන්නක් නැහැ කවුද විභාග වෙන්නේ? විභාගය මොකද්ද? මේ මම කරපු නැති දේ මට විභාග දෙන්නේ දෙනවා දින්නේ. එහෙනම් මම යමක් කරේ නෑ, මම හිතියේ නෑ, ඔතන කරන්න කියලා නෑ. එහේ අපි දෘෂ්ටියේ වැසොත් තියෙනවා. ඔතන වත්න උච්චේ දෘෂ්ටිය. ඒ දෘෂ්ටියේ වැසලා පස්සේ මොකද කරන්නේ? අද මොනවා කළා හරි මම නෑ. එහෙනම් මං කරේ ඔබින් කොයිද? පව් කොයිද? එයා පින් පව් කියන කතාව බොරුවා. අර බහිනා නිර්මණයා තර්කේ. මම කියලා කෙනෙක් නැත්නම් මම කියලා පුද්ගලෙක් ලෝකේ නැත්නම් එයි මම කරපු දේ කොහොමද හැදෙන්නේ? මම පින් කළා, මම පව් කළා කියලා කොහොමද වෙන්නේ? බහිනා නිර්මණය නේද? දැන් ඔය ලෝක සම්බන්ධ තර්කේ නම් කියන දේ කුරු නැත නේන කතා. මේ වගේ ප්‍රශ්න මිනිස්සු ලාගෙන. මම කියා දෙයක් නැහැ, මගේ කියා දෙයක් නැහැ කියලා මේකයි ඇත්ත කියලා කියුණා. අයිතරේන අනුන්ගේ දේ ගත්තාම හොරකම අපේනවා. මගේ දේකුත් නැහැ නේද, අනුන්ගේ දේකුත් නැහැ නම් හොරකම කැතියි ගොඳුළු. කාගේ දේ ගත්තාම හොරකම අපේ. අනුන් සතු දෙයක් වෙයි. හොර හිතින් ගතයි. දැන් මෙහෙම කියනවා හොරකම සම්පූර්ණයි. මගේ දේකුත් නැහැ, අනුන්ගේ දේකුත් නැහැ, කාගේ වදයක් ලෝකේ නැහැ, කවුරුවත් අයිතිකාරයෝ නැහැ කියන මේ ධර්මයේ අරගෙන. ඉතින් ඒක ඇත්ත නේ. අනුන්ගේ දේ ගන්න විදිහක් නැහැ ලෝකයා. කොහොමද කියන්නේ අනුවිදිය කියන්නේ කායවත් අයිතියක් නැන්නල්ලෝ. අනුවිදිය ගැනීම කරගම පාපයක් ඉදිරිය වෙන්නේ. අන්ත අවතර්ක කරපයි. දැන් මේක ලෞකික අදහස තුලින් ඕවා ගන්න ගියහම සත්‍යය දන්නේ නැතුව වහිනා ලෞකික තර්කවාදිකල. තර්කවාදිකල කියලා ධර්මයේ පටලවා ගන්න. ඒකයි වෙන්නේ. මේ හේතුඵල ධර්මතාවය ක්‍රියාත්මක වෙනවා. ලෝක සත්‍යය ඉතින් ඒ මොහොත තුල අතීතයේ හේතු ඊළඟ අවස්ථාවේ ඵලයක් කරගන්න. ඒ ඵලයේ අනිගල හේතුවක් කරගන්න. ඒ හේතුව ඊළඟගේ ඵලයක් කරගන්න. ඉතින් අපි හදාගන්න සංඛාර විඥාන නාම රූප සලආයතන ස්පර්ශ වේදනා තණ්හා මේ ආදී ඔක්කොම. සංඛාර කියන එක අවිද්‍යාවේ ඵලයක්. විඥාන වලට හේතුව. එක පැත්තකින් ඵලයක් එනවා, එක පැත්තකින් හේතුවක් එනවා. සංඛාරයන්ගේ සංඛාර අවිද්‍යාවේ ඵලය විඥානයේ හේතුව. විඥාන සංඛාරීය ඵලයක් නාම රූපයේ හේතුව. නාම රූප විඥානීය ඵලයක් කලආයතන වල හේතුව. කලආයතන නාම රූපයන්ගේ ඵලයේ ස්පර්ශ වල හේතුව. ස්පර්ශ කලආයතනයන්ගේ ඵලයේ වේදනාව වල හේතුව. වේදනාව ස්පර්ශයන්ගේ ඵලයේ ඒ වගේම සංඛාරයට හේතුව. සංඛාර වේදනාවේ ඵලයේ උපාදානීය හේතුව. උපාදානීය තණ්හාවේ ඵලයේ භවයේ හේතු. භවයේ උපාදානීය ඵලයේ ජාතියේ හේතු. ජාතියේ භවයේ ඵලයේ ජරා මරණයට හේතු. දැන් බලනකොට හේතුඵල සම්බන්ධතාවය තුළින් මේ කෑම එකිනෙකාට හැදිලා තියෙනවා. මේ මම කියන එකයි මගේ කියන එකයි ඔතන අමුණන්න ගියහම ධර්මයේ කෑනේ බැරුවා. ඉතින් හේතුඵල ධර්මතාවය හේතුඵල ධර්මතාවයම විසඳනවා මිස මම මගේ කියන දෙකෙන් විසඳන්න බෑ. මම මගේ තේකින් විසඳන්න ගියාම ඒක ඇත කියන අන්තයට බහිනවා, ඒක නැත කියන අන්තයට බහිනවා. ඇත යන එකාන්තයේකින් නැත යන එකාන්තයේකින් කථාගතයන් වහන්සේ මේ අන්ත දෙකම බැහැර කර මාධ්‍ය ප්‍රතිපදාව පිළි යථාබෝධිය ලැබුවා. ඉතින් යථාබෝධිය ලබන්න තියෙන්නේ ඇත නැත කියන මේ ලෞකික අන්ත දෙක අහ කරලා. ඔය ලෞකික අන්ත දෙකේ තර්කවාද වලින් යථාර්ථය දකින්න. නං මාධ්‍ය වාග්ය මොකද්ද? හේතුඵල දහම. හේතුඵල වලින් දැක්ක හැකි සම්බන්ධතාවය නැහැ. යමක් යමකට හේතු වුණා. එතකොට ඒ හේතු විචේ දවහික ඵලයක් නෙවෙයි. හේතුඵල සම්බන්ධතාවයෙන් සම්බන්ධ නැහැ. අනේ සම්බන්ධ. අනාදි සතරේ ඉඳලා යම් රැණක් හේතුඵල ඵල හේතු වශයෙන් මේ සම්බන්ධතාවයෙන් එනවා, හකස් වෙනවා. ඒ රැණ එක රැණ. අනේ නැහැ. ඒසයක හකස් වෙන රැණ හැදින්නේ හිම. එතකොට අනේ රැහන් සම්බන්ධයක් එනවා. ඒ හැය තුල අපි දකින්න බෑ. මෙන්න මේ අවස්ථාව සත්‍යයයි පුද්ගලයාගේ සම්මත තියා ගන්නවා මිස. ඔය හැයනේ එක රටාවට හොඳ පැත්තේ ගමන් කරනවා, නරක පැත්තේ නැගිනවා, හොඳ පැත්තේ නැගිනවා. එක එක පැතර දුව නිර්මාණය කරනවා. නිර්මාණය කරපු හැටි හැටියට හේතුව යන්තේ නිර්මාණය කළාද ඵලයේ ඊට අනුකූලව විද්‍යාමාන වෙනවා. ඊට පස්සේ හේතුව වෙනස් වෙලා වෙන ආකාරයකට ක්‍රියාත්මක කරනවාද ඵලයේ ඊට අනුකූලව විද්‍යාමාන වෙනවා. හේතුව බලු විදිහට නිර්මාණය වුණා නම් ඵලයේ වශයෙන් බලු ගයක් වෙනවා. එහෙම ගිහින් ගිරේ නම් හේතුව මනුෂ්‍ය විදියට නිර්මාණය වෙන පටන් ගත්තා නම් ඊළඟ ඉතින් පටන් අවස්ථාව මනුෂ්‍ය විදියට නිර්මාණය වෙනවා. මනුෂ්‍ය කායිකව නිර්මාණය වෙනවා. මනුෂ්‍ය රූපයෙන්. එය රූපාකාරයෙන් වෙනේනෝ පේන්නේ. ඔය හේතුඵල පරම්පරාවේදී තියෙන ප්‍රභේදතාවයන් අනුව. හැබැයි මේ හේතුඵල සම්බන්ධතාවයේ අනාදී පටන් මේ මොහොතේ ගන්න කැල්ල නැහැ. ඒ නිසා සම්බන්ධතාවයක් තියෙනවා. ඒ හේතුඵල හැඳුවෙන් ගියහම කොච්චර අනාදීර දීකලා ආපු මාර්ගයේ පේනවා රූප මාර්ගය. වේදනා මාර්ගයක් තියෙනවා. සංඥා මාර්ගයක් තියෙනවා. සංකාර මාර්ගයක් තියෙනවා. විඥාන මාර්ගයක් තියෙනවා. ස්කන්ධ පහකම සම්බන්ධ මාර්ගයේ
තියෙනවා.
මුළු උපාදානස්කන්ධෙම සම්බන්ධ වෙලා තිබිච්ච හැටි පේනවා. මේ පංච උපාදානස්කන්ධයේ ආවිතාවුත් එහෙම අපි දන්නේ නැහැ කොච්චරද කියලා. අනාදිය. ආදිය පර සම්බන්ධයි. මතු අනාගතයේ කොතනද මේක දැන් සීමා වෙලා තියෙන්නේ අහුවම කියන්නේ බෑ. අසංඛ්‍ය කල්ප ගණන් කියන හදපුවා කියලා. ඉතින් එක සාව ඉදිරියට සම්බන්ධයි. දැන් ඉන්නේ කොහෙද අහුවා? ඉන්නේ දෙනා කියන්නේ බෑ ක්‍රියාත්මකකින් ගෙවි ගෙවියන්. ඇතිේනවා ඇතිේනවා ඇතිේලා නැතිේන නැතිේනවා ඔයයි ක්‍රියාගෙනද මෙන්න මම කියන වදින කියන්නේ ඉතින් ඇතිේලා නැතිේලා යන ධර්මතාවයක. වර්තමානය පනවන්නේ. වර්තමානයක් නැහැ කියනද ක්‍රියාත්මකකින්වත් තියෙනවා. ක්‍රියාත්මකිනේක අවස්ථාවෙන් කරලා කියොත් අවස්ථාවෙන් කරගන්න බෑ. ඒකයි වෙන ඉතින් හේතුව. නමුත් සත්‍යය කියන්නේ මෙබඳු වන්නා ක්‍රියාදාමයක් නිසා විද්‍යාමාන වෙනවා. පටන් ගත්තේ කොහෙන්ද බලපුවාම සත්‍යයගේ ආරම්භයේ අහවල් තැන කියන්නේ බෑ අනාදියටයි. තව එහෙට බැලුවොත් හේතුඵල හැ තව ඇත. හේතුඵල හැන්නේ නිර්මාණාත්මක අවසානයේ කොටෙන්ද කියලා අහුවොත් ඒක අපි නිගමනය කරන්නේ අසංඛ්‍ය කල්ප ලක්ෂ ගානක් ඉදිරියට නිර්මාණය කරනවා. සත්‍යය කියන්නේ මොකක්ද අහුවාම ඔය හේතුඵල හැන තුල චන්දරාගී බැඳීමේ ක්‍රියාකාරීත්වයේ නිර්මාණය නාම රූප නිර්මාණය කරනවා. මෙන්න මේ නිර්මාණ ක්‍රියාවලිය තුළ මායා දර්ශනයක් වශයෙන් විද්‍යාමානින රූපස්කන්ධ වේදනායිස්කන්ධ සංඥායිස්කන්ධ සංකාරීස්කන්ධ විඥානීස්කන්ධ ඒ පිළිපේ. ඒ වේනි සත්‍යය. ලෝක සමද සත්‍යය. මේ වේනි සත්‍යයගේ නියම සත්‍ය කියන එක බැලුවොත් ආදී වල කොච්චර ඇද දාන්නේ. කෙලවරේ මතු අනාගති ගොඩනගපු හරියට කොච්චර ඉදිරියට දාන්නේ. ක්‍රියාත්මික නවත්තාව තියෙන තාකල් සත්‍ය විද්‍යාමාන වෙනවා. සත්‍ය විද්‍යාමාන වෙන තාකල් දුක වේදනා විද්‍යාමාන වෙනවා. ඒක අසහායයක් වෙන්නේ ක්‍රියාත්මක වෙන අවස්ථාව. යම් මොහොතක මේ ක්‍රියාත්මක වෙන අවස්ථාව ඉවත් කරලා දැම්ම අතීතයේ දුක් දෙන්නෙත් නැහැ, ආපහු නැති අනාගතයේ දුක් දෙන්නෙත් නැහැ, ක්‍රියාත්මක වෙන්නේ මැදේ දුක් දෙන්නේ. දැන් දුකෙන් නිදහස්. දැන් දුකෙන් නිදහසේ සත්‍යය ඉන්නවද කියලා අහුවා. පරවන්න ක්‍රමයක්. ලෝක සම්මතිය පනවන්න සත්‍යේ පනවන්නේ විද්‍යාමාන වෙන රූපයන්ගේ විද්‍යාමාන වෙන වේදනාවන්ගේ විද්‍යාමාන වෙන සංඥාවන්ගේ විද්‍යාමාන වෙන සංකාරයන්ගේ විද්‍යාමාන වෙන විඥානයන්ගේ විද්‍යාමාන සත්‍යේ පනවන. ඒ විද්‍යාමානින හැම එකක්ම මොහතක් ගානේ ගිවි යන ක්‍රියාදාමයක් මිස ඇහිපිය ගන්න මොහතක් ගානේ මෙන්න රූපයක් මෙන්න වේදනාවක් මෙන්න සංඥාවක් කියන්න පෙන්වන්න අවස්ථාවක් තියෙනවා නේද? එනවා අපි සත්‍යයක් පනවලා පෙන්වන්න බැහැ. සම්පින්දන වෙලා ඉඳන් අපි ඇති කරගන්නවා එක්තරා ප්‍රඥප්ති පැනවි සම්මත කරගන්නවා. සම්මත කරගන්නවා කාල පදාසියක් තුල යම්කි කාල සීමාවක් තුල වෙන ක්‍රියාකාරී දාමයක් කැටි කරලා ඒ ක්‍රියාකාරී දාමයම හගවන්න එක නමක් තියා ගන්නවා. දැන් මිනිහෙක් වශයෙන් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියදී අවුරුදු 120ක් හරි වැඩිම ගානේ 120ක් හරි අවුරුදු 80ක් කල්මක් හරි උපතේ පටන් ගෙන ඔහුගේ මරණයට කොච්චර කල් යනවද? ඒ තාකල්ම මිනිහ කියා හඳුන්වනවා. හැබැයි මිනිහා කියන අවස්ථාව තුළ මම කියනකන් ජීවත් වෙන්නේ මිනිහ පණවන්න බෑ. සත්‍යේ පණවන්න බෑ. පළවෙනි මයන කියන තිබිච්ච රූප වේදනා සංඥා සංකාර විඥාන ක්‍රියාකාරීත්වය ගෙවිලා ඉවරයි දෙවෙනි මයන කියන එක. දැන් රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ ක්‍රියාත්මක අවස්ථාවක් නා සත්‍යය කියලා ලෝකයා කියන්න හදන්නේ. මයන කියලා ඊළඟ මයන කියනකොට ඉතලා තියෙන මයන්නේ හරිය ඉවර නම් ඊළඟ මයන්න හරිය කියලා ඉවරද ඉවර නම්. මම පණවලා ඉඳන් පෙන්වන්නේ කවුද කොහොමද? මෙන්න මේ නිසා නමුත් මනුෂ්‍යයෙක් වශයෙන් මේ ක්‍රියාදාමයේ තුල සම්පින්දනය කරපුවාම කාලය තුල තියෙන ක්‍රියාදාමයේ එකක් කරලා ගත්තාම පේනවා ඒක ආකාරයකින් රූපාකාරයක් ව්‍යාප්ත වෙනවා. ඒ කියන්නේ මිනිස් රූපාකාරය. අන්න ඒකie බව පේනවා ඒ තුනේ. මේ මිනිස් රූපාකාරයක් නැහැ. මේ බලු රූපාකාරයක් නැහැ. අන්නේ බලු රූපාකාරයෙන් පෙන්වන කාලේ කොච්චරද කියේ ඒ තාකාලේ බල්ලා කියන. මිනිස් රූපාකාරයෙන් කියේ කොච්චර කාලද ඒක ආකාර කරගලා ඒ තුල කාලේද මිනිහා කියන. හැබැයි මිනිහා කියන අවස්ථාව උපන් අවස්ථාවෙත් මිනිහා මරණ අවස්ථාවෙත් මිනිහා. මිනිහෙක් උපන්නා මිනිහෙක් මළා. හැබැයි උපන්නේ රදරුවේ මළේ මහල්නේ. එතන වෙනසක්. ඒක අපි රූපයේ පෙන්නලා. රූපයේ මමයි කියලා පෙන්වන්න හැදුවොත් එහෙනම් මෙන්න මේ රූපේ මෙන්න කියලා පෙන්වන්න හැදුවා. උපදීදී ළමා රූපයේ පටන්ගෙන ලදරු රූපයේ පටන්ගෙන අවුරුදු 80ක් 90ක් ගිහලා මැරෙනකොට මහලු රූපයේ එනකන් බැලුවා. මිනිහා කියන සම්මතියේ ගැලපුණා. උපදේ පටන් මරණය දක්වා සම්පින්දනය. මිනිහෙක් උපන්නා මිනිහෙක්ම මළා. හැබැයි උපන්දි රදරුවේ මලේ මහල් ජීවත් වුණේ කවුරු කියන්නේ? ඔය මැද සීල අවස්ථාව. ජීවත් වුණා කියන්නේ කියොත් එහෙම ජීවත් වුණේ ළමයි කියන්නත් බෑ. ජීවත් වුණේ ගැටවරේ කියන්නත් බෑ. එහෙමයි අස්සක් වෙලා තියෙනවා. අතර ජීවත් වුණේ තරුණිය කියන්න බෑ. ඒකත් එක අවස්ථාවක්. අතර ජීවත් වුණේ මැදි වයස් කුගිරේ කියන්න බෑ. ඒකත් අවස්ථාවක්. මේ අතර ජීවත් වෙලා තියෙන්නේ ලදරු අවස්ථාවෙන් දරු අවස්ථාවට පරිවර්තනය වෙමින් නොකඩ වෙන පරිවර්තනයකින් ඇවිත් දරු අවස්ථාවෙන් ළමා අවස්ථාවට පරිවර්තනය වෙලා නොකඩ වෙන පරිවර්තනයක් ඒකෙන් ගැටවර අවස්ථාවට පරිවර්තනය වෙලා ඒකෙන් පරණ අවස්ථාවට පරිවර්තනය වෙලා ඒකෙන් මැදි අවස්ථාවට පරිවර්තනය වෙලා ඒකෙන් වයසක අවස්ථාවට පරිවර්තනය වෙලා මහලු අවස්ථාවට පරිවර්තන මෙන්න මේ පරිවර්තන ක්‍රියාවලිය තියෙනවා මැද ඔව් ඉතින් ඒ අවස්ථාව බලගන්න දැන් තරුණ අවස්ථාව කියලා ගත්ත සම්පින්දනය තරුණ අවස්ථාව කියන්නේ මොකද්ද ඉතියා ආපු හැටි මෙහෙම ආපු අවස්ථාව මෙහෙම ගිය අවස්ථාව මෙහෙම ඉඳගත් අවස්ථාව මෙහෙම ඉඳගත් අවස්ථාව මෙහෙම කෑම කපව අවස්ථාව මෙහෙම කතා කරපු අවස්ථාව මෙහෙම වටපිට බලපු අවස්ථාව මෙන්න මේ වගේ විශාල අවස්ථා සම්පීඩනයකට අපි තරුණ අවස්ථාව කිව්වා මිස තව තරුණ අවස්ථාව කියලා එක ගියන් මෙතන තිබිලා නැහැ තරුණ අවස්ථාව කියන්නේ මෙන්න මේ එක කියලා කියන්න බෑ එහෙනම් ඒකත් අවස්ථා සම්පීඩනයන්ගේ අවස්ථා නිසා ගැම්බෙච්ච එක තබා ගත නමක් විතරයි කනවා ගත නමක් කියන්නේ මේ ඒක හැදිලා තියෙන අවස්ථාව දැන් කෑම කර අවස්ථා ඒකත් ඒ තරණ අවස්ථා ඒක අවස්ථාවක් වෙන්න ගත්තා දැන් අපි අවස්ථාව අවුරුදු ගන්න වෙන් කරලා තව පැය ගන්න පැය කාලෙන් භාගෙ වෙන් කරලා ගත්තා කෑම කන්න ගිය ඒ අවස්ථාව බෙදෙනවා කෑම කන්න පැය භාගයයි නාන පැය භාගයයි ඉතින් ඉඳ ගන්න විනාඩි 5යි පිට ගන්න විනාඩි 2යි ඇවිදින්න විනාඩි 10යි ඉතින් ඔහොමම අපි වෙන් කරන්න වෙනවා කාල ප්‍රදාතය ඔන්න ඔය කාල සීමාව තමයි මේ තරණ අවස්ථාවේ කාලෙ කිව්වේ කියන්නේ ඒ තරණ අවස්ථාව කිව්වා කියන කාලෙ ගෙවලා තියෙන ක්‍රම එකතු කරලා හිතන් කාලය හදාගෙන තියෙනවා නිසා තරණ කාලෙ කියලා තරුණ කාලේ කියලා ඒ කියවකින් පවත්න්න සම්මත කරන එකක් තිබුණේ නැහැ. ඊට පස්සේ ගන්න කෑම කන්න බෑ භාගය. ඒක අවස්ථාවක් ගන්න. තරුණ අවස්ථාවේ කෑම කන අවස්ථාව. ටිකක් අරගෙන ලවන මොකද කෑම කන අවස්ථාව කියන්නේ? ඒක කොහොමද වෙලා තියෙන්නේ? ඉතින් බෙදා ගන්න අවස්ථාව, ඒකේ අදගෙන අරගෙන යන අවස්ථාව, ඉඳ ගන්න අවස්ථාව, පඳු රත දාන අවස්ථාව, අනන අවස්ථාව, අනලෙන කතර ගන්න අවස්ථාව, ඒක කතර ගන්න අවස්ථාව, ගිලින අවස්ථාව, ඉතින් ඔය වෙලාවට තියෙන පිළිලා තියෙන්නේ. බලන්න අවස්ථා සම්පින්දනය කියලා කෑම කන අවස්ථාව කියවම කෑම කන අවස්ථාව කියලා ඒක කියති විලා නේ. ඒකත් පනව ගැනීම. අනන අවස්ථාව කියන්නේ විනාඩියක් ඉදිරිය කාලයක් ගත හැක. අනාතෙන් ඇඟිලි දිග ගන්න අවස්ථාව, වකුරු කරන අවස්ථාව, බත්ති කලන අවස්ථාව, මාළු කැල දත යවන අවස්ථාව, ඒක අරගෙන අවස්ථාව, ඒක දලව කරන අවස්ථාව, ඒක තවත් ගන්න. එහෙනම් බත්ති ලකන අවස්ථාව කියලා එකක් තියෙනවා. ඒක හදාගත්ත ගන්න. දැන් ওই විදිහට බලනකොට ඇඟිල්ල කරා නවන අවස්ථාවකට ගතවයි නම රහදන අවස්ථාව, නවාගෙන ඉන අවස්ථාව, නමපු අවස්ථාව, ඊට පස්සේ ආයතනයක් තද කරපු අවස්ථාව, ඒ ඉතා කුඩා අවස්ථාවලින් තමයි අනනවා දින අවස්ථාව තියෙන්නේ. නැ අනනවා කියන එකක් අපිට පෙන්වන්න පුළුවන් දෙයක් කියවද? බෑ ඒකත් ඊට අගුණ අවස්ථාවක් හැදි ටිකක්. ඔහොම අවස්ථා බෙදාගෙන බෙදාගෙන ගියොත් ඇහිපිය වාරයක් කෝටි ලක්ෂයක විදිහට තවත් අවස්ථා තියෙනවා. නැ අවස්ථා සම්පීඩනයට හදාගත්ත සම්මත වලට අපි සත්ත්ව පුද්ගල ද්‍රව්‍ය වස්තු ක්‍රියාකාරකම් වශයෙන් නම් පවත්වාගෙන යනවා. ඒවර නම් තියාගෙන ඉන්නවා. ඒ වතුලින් සත්වේ පනවනවා ලෝකයක් පනවනවා. එහෙනම් මේ නිසා කියනවා ඇතිසේ පේන මායාවන්ට අපි විසින් ගොදුරු වෙලා ආත්ම දෘෂ්ටියෙන් ඒ අවස්ථා තියනවා කියන දෘෂ්ටිය අරගෙන ඒවට අපි බැඳෙනවා. සත්‍යයක ඉන්නවා කියන එක මේකට බයි. මම මගේ කියන හැදින විදිහට. අන්තිම ශ්‍රේණියේ බෙදාගෙන ගියත් බලපුවාම එකාකාර අවස්ථාවක් නෙමෙයි නම් අවස්ථා කියන එක අපි හදාගත්ත තබාගත්ත සම්මත බව උපුණා. යර ආත්ම දෘෂ්ටිය නැති වෙලා යනවා. මෙබඳු ඒකී අවස්ථාවක් ස්ථිරව තියෙනවා කියන ගැනි හැඟීමක් තිබුණා. එයා දකිනවා හේතුවක ඵලයක් වශයෙන් හිතක් මතුවෙනවා ක්‍රියාවක් කරනවා හිතක් මතුවෙනවා ක්‍රියාවක් කරනවා හිතක් මතුවෙනවා ක්‍රියාවක් කරනවා එකිනෙකට අනුකූලව හේතුවට ඵලයේ ඵලයට හේතු වෙන සම්බන්ධතාවයෙන් තමයි කෑත් වෙන්නේ නැහැ වෙනස් වෙන්නේ නැහැ එක දිගට යනවා ක්‍රියාදාමයක් ඒ නිසා පවත්වන්න පුළුවන් ඒකෙන් මෙහෙම ක්‍රියාදාමයක් සිද්ධ වීම නිසා ඒකේ කුඩා කුඩා අවස්ථාවන්ට සම්මත තියාගෙන එවන් අවස්ථා සම්පීඩනයන තව ලොකු සම්මතයක් තියාගෙන ඒ වගේ අවස්ථාවන්ගේ කැටි කරගත සම්පීඩනය තවත් නමක් තියාගෙන ඒ ආදී වශයෙන් ගිරා පිළ මේ ජීවිත පැත්තවල සත්පුරුෂ දවස්වලින් නම් වලින් හඳුනනවා ඔයි ඉතින් එන්නේ ඒ හේතුඵල ධාමයේ ක්‍රියාදාමයක් ඇරෙන්නේ. මොතන අපිට ඕන එකක් කරන්න පුළුවන් කමක් නැති නිසා. ඒ ක්‍රියාදාමයේ අවස්ථාව බලලා අපිට ඕන නංගොත් තියාගත්තා මිසක් ඒක හරියක් නැති නිසා. ඒක දැක්කහම අපි මේවා බලාපොරොත්තු වෙන්නේ කියන්නේ මොකක්ද කියලාද බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මොකද්ද ගන්නවව දකින්නේ? මොනවද එනවා අපි? මොනවද යනවා අපි? මේ අවස්ථා සම්පීඩනයේ ක්‍රියාදාමයේ මායා දර්ශනය. එනවා මේන එකක් විද්‍යාමානයි. නැතුවන්නේ. ආත්මෘතියෙන් ගන්න ගියා ඉනේ කිරි කියලා නිගමනය කරනවා. ඉන්නවා විද්‍යාමානයි. ආත්මෘතිය මේ ගන්න ගියොත් ඉන්න කෙනෙක් විද්‍යාමානයි. යනවා විද්‍යාමානයි. ආත්මෘතිය ගන්න ගිය යන කෙනෙක් විද්‍යාමානයි. ඉතින් එතකොට ඔයා කොහේ ඉඳන්ද ආවේ? දැන් මේ කොහෙද ඉන්නේ? ඔයා මලාට පස්සේ කොහෙද යන්නේ? ආත්මෘතියෙන් අරගත්ත ගාම ඒකී යති දෘෂ්ටියෙන් බල ආත්ම දෘෂ්ටියෙන් අරගෙන ආත්මය පෙරේ ඉඳන් ආව දැන් ආත්මේ පවතිනවා මේ ආත්මේ නැති කරන්න දෙයක් අපි යනවා කියලා අයිතයක් ආත්ම දෘෂ්ටියෙන් පයින්න. යාට හැම වෙලෙම පෙර භවය පිළිබඳ සංකල්පනා දැන් භවය